අදයි තෙරුවන් සරණයි මේ පොසොන් මාස අපේ විශේෂ සුසංගීත වැඩසටහනෙන් ඔබව හමු වෙන මේ මොහොතේ අපි බොහොම සද්භාවයෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා සුසංගීත 13 වෙනි වැඩසටහනට. අපි මේදී බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ බොහොම සරල කාරණයක් ගැඹුරු දහම් කාරණා වඩ නොගොස් එදිනදා ජීවිතයට අවශ්‍ය වෙන බොහොම සරල ධර්ම කාරණයක් ඔබ වෙත ගිරි නමන්නට සහ සාකච්ඡා කරන්නට. එය අපේ ගුරුතුමන්ගේ අනුදැනුම යටතේ උපදෙස් මත සිදුවෙන දෙයක් වගේම ඒ සඳහා ඔබට සහභාගී වීමේ අවස්ථාවද තියෙනවා. ක්‍රියාකාරී ලෙස සහභාගී වීමේ අවස්ථාවද තියෙනවා. පැය එකහමාරක් පුරාවත ඔබත් සමග අපි උත්සාහ කරනවා කිසියම් ආකාරයක යහපත් වූ සංවාදයක් පවත්වාගෙන යන්නට. ඉතින් අපි අදත් කිසියම් මාතෘකාවක් තෝරාගන්න ලැබුවා. ඒ මාතෘකාව මම හිතෙනවා ඉතාමත් ගැළපෙන මාතෘකාවක් මේ වර්තමානයේට. මම එහෙම කියන්න හේතුව මට හමුවන බොහෝ සේවලාභීන් සමග වැඩ කිරීමේදී පෙනෙන එක් විශේෂ හේතු කාරණයක් තියෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ඇතිවෙන ගැටලු, ඒ එක ගැටලුවකට උත්තර බොහෝ ගාණක් තියෙනවා. ඔවුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි මේ උත්තර බොහෝ ගාණෙන් වඩා යහපත්ම ප්‍රායෝගිකම ගැටලුව කුමක්ද යන්න තෝරා ගැනීම ඔවුන්ට තියෙන අපහසුතාවය. ඔවුන්ගේ සංකීර්ණභාවය. ඒත් සමග මා කැමැති මගේ ජීවිතය ගැන ඔබත් සමග යමක් කතා කරන්නට දොඩමළු වෙන්නට. පසුගිය කාලයේ ඇතුළත, පසුගිය මාසයේ දෙක ඇතුළත මගේ ගමනාගමනේ පහසු වුණා. පහසු වුණා කියන හේතුව පෙට්‍රල් ඉන්ධනවල තියෙන ගැටලුව නිසාම මට සිද්ධ වුණා. මහජන එහෙම නැත්නම් පාරේ යන බස් එකේ කෝච්චියේ නැගලා මගේ වැඩපළට යන්න. මම හිතන්නේ ඒක මට පහසුවක්. වාහනය ගැන සොයන්න අවශ්‍යතාවයක් නැහැ. වාහනේ ගෙදර පෙට්‍රලුත් නැහැ. මම හිතන්නේ ජීවිතේ පහසු වුණා. කෑම බීම ගැන හොයලා බැලුවොත් අපි ගෙදර කෑම ගැන තියෙන උනන්දුව වැඩි වෙලා, හැබැයි ලැබෙන ප්‍රමාණය අඩු වෙලා. එහෙම නැත්තම් කෑමවල සංකීර්ණත්වය බොහොම අඩුයි. බොහොම සරල කෑමකින් අපි යැපෙනවා කියලා කිව්වොත් නිවැරදි. මේ ආකාරයට බලන් ගියාපුවම මේ මට හිතෙනවා මේ ජීවිතය ටිකක් සරලයි වගේම පහසුයි වගේම හිතට නිදහස් කියලා. අපේ කල්‍යාණ මිත්‍ර උපුල් නිසාන්ත ගමගේ අපේ ගුරුතුමා අද අපිට තෝරා දුන්න මාතෘකාව තමයි සරල බව සහ ජීවිතේ හරය. දැන් මම කැමති අපේ ගුරුතුමාගෙන් ආරම්භ කරන්න මේ පළවෙනි පැය පුරාවට අපේ සාකච්ඡාව අපි ඒ ආකාරයෙන් සිදු කරගෙන යන්නේ. දැන් මගේ ජීවිතේ සරලයි කියලා මට හිතෙනවා අපේ ගුරුතුමනි. පහසුයි කියලා හිතනවා. දැන් ඔබතුමා අදහස් කරන සරල ජීවිතේ සරල බව මේ සරල බවද? මම කැමති ඔබතුමාගෙන් ආරම්භ කරන්න මේ සාකච්ඡාව.
කල්‍යාණ මිත්‍ර මෙත්සිරිහෙරත් වෛද්‍යතුමනි, මේ වැඩසටහනට නිලමට පැමිණ හා මාර්ගගතව සම්බන්ධ වෙන සිලුවම ආදරණීය හිතවතුනි, හරි සතුටකින් පටන් ගන්න පුළුවන් වුණු සුසංහිත වැඩසටහනක්. එහෙම කියන විට කෙනෙකුට හිතෙන්න පුළුවන් කලින් වැඩසටහන් දුකෙන් වෙන්න ඇති පටන් ගත්තේ කියා. දුකෙන් හෝ සතුටකට වැඩිය අවශ්‍යතාවය මත, හැබැයි මේ වැඩසටහන වෙනතට වඩා සතුටින් පටන් ගන්න හේතුව දැනගන්ට ලැබීම, දැනගන්ට ලැබීම කියන්නේ හැම දිනාටම අනාවරණය වීම. මොකද බොහෝ දෙනෙකු හිතනවා ජීවිත කාලයෙන් නැත්නම් වැඩි කාලයක් සුඛෝපභෝගී වාහනවල යන්න එන්න හුරු පුරුදුන් කරලා නවත්තගෙන එල්ලිලා වැඩට යන එක ඊළඟට එතන බලාපොරොත්තු වෙනවා. එතනින් අය ඔබතුමා ප්‍රධානීය විදිහට වාහනවල එයි කියලා. නමුත් ඒ අයගේ බලාපොරොත්තු මොනවා වුණත් ගිහිල්ලා බස් එකේ ආපහු එන එක ඒක සතුටින් කරන බව, හිතට ලොකු නිදහසක් දැනෙනවා කියෝ කාරණා. එයා හරි වටිනවා. මොකද අහන්ට ලැබෙන්නේ අඳෝනා තිබුණු යමක් අහිමි වන විට, අඩු වන විට, නැති වන විට නැගෙන්නේ නැසිවිලි. අඳෝනා කාංකෙදිරි එයත් සමග ලොකු දුකක් අපහසුතාවයක්. ඉතින් කෑම බීම ගැනත් එහෙමයි. ඒ ප්‍රායෝගික උදාහරණයෙන්ම මේ වැඩසටහන ආරම්භ කිරීම වටිනවා. මොකද සරල බව කියන්නේ න්‍යායයකට වඩා ජීවත් වීමකට, දැනුමකට එහා ගිය ජීවත් වීමක්. එනිසා තමයි සරල ජීවිතය මේ මාතෘකාව යෙදී තිබෙන්නේ. සරලයි කියවහම ඒක විරුද්ධ වචනේ පැහැදිලි වුණා, සංකීර්ණ බව. සංකීර්ණ බව දැන් මේ ඔබතුමා ගත්ත උදාහරණේ එන සේවාලාභීන්ට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නට විකල්ප ප්‍රතිකර්ම තිබෙනවා. නම් නොකලත් ඔබතුමා එහෙම විකල්ප ප්‍රතිකර්ම තිබෙනවා. ඉතින් එහෙම විකල්ප දෙකක් ලැබුණාම ඔන්න කෙනෙකු පත් වෙන අසීරුතාවයකට, තෝරා ගැනීමක් එපැයි. තුනක් හතරක් විකල්ප ආවම තවත් අසීරු වෙනවා. හැබැයි එකම එක ප්‍රතිකර්මණන් තියෙන්නේ, එකම එක පාර නම්, එකම උත්තරේ නම් කිසිම ගැටලුවක් නැහැ. එකයි නම් මේ ඒ සරලත්වයක් බොහොම හොඳ සරලත්වයක්. එකයි තෝරා ගැනීම නැහැ. එහෙම අත්දැකීම අපිට ජීවිතේ තිබුණා. සමහර කුඩා කාලේ කියන්නේ වයස කුඩා නිසාම නොවේ, ඒ කාලේ ඇඳුම් පැළඳුම් ආහාර පාන එහෙම තෝරගන්න තිබුණේ නැහැ. ඊළඟට දැන් බුරුමේ වගේ රටක් ගත්තාම ඒක ඇඳුමයි. ඒ ඇඳුම තමයි ඇඳුම් වර්ග නැහැ. එකම ඇඳුමෙන් ඇඳුම් කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි දැන් මෙහි වගේ විවිධ වූ විලාසිතා මෝස්තර ඇඳුම් නැහැ. හැමෝම එකම ඇඳුම අඳින්නේ. ඔය කොමියුනිස්ට් රටවලත් ඒ කාලේ එහෙම නීතියක් තිබුණා. එක ගෙවලුත් එක වගේ, ඇඳුමුත් එක වගේ, ආහාර පාන බොහෝ විට එක වගේ පොදු ජනතාව අතරට. ඉතින් එතනදී මේ සංකීර්ණ භාවයක් නැහැ. කෙනෙකුට නීතියනුත් නැහැ, භෞතික වශයෙන් ඉඩකුත් නැහැ දෙයක් සංකීර්ණ කරගන්න. හැබැයි ඒ තියෙන සරලත්වයට හිත අකමැති වෙන්නත් පුළුවනි. ඒ තෝරා ගැනීමක් නැති තැනට හිරවීමක් වගේ කෙනෙකුට දැනෙන්න පුළුවන්. තමන්ගේ හිත වැඩි දේවල් ඉල්ලනවා නම්, වෙනස්කම් ඉල්ලනවා නම්, මේ ශරීරේ නොවේ. ශරීරයත් ඉල්ලන්නේ සංකීර්ණතා, ඉල්ලන්නේ හිත. මේ සරල බව අංශ තුනකින් විස්තර කරන්න පුළුවනි. ඒට ආරම්භයක් විදිහට පළවෙනි කාරණය තමයි අවශ්‍යතා අඩු බව. සරල ජීවිතේ අවශ්‍යතා අඩුයි. ඒ අවශ්‍යතාත් පවම ඒකෙන් ඉටු කරගන්න පුළුවනි. දැන් මේත තමයි අල්පේච්ඡතා කියන්නේ. අඩු අවශ්‍යතා, අඩු ආශාවන්. මහා ගොඩක් නෑ. දෙවෙනි කාරණය ඒ අඩුවෙන් තියෙන අවශ්‍යතාවලට හරි පිරිමැහෙන්නේ නැති ප්‍රමාණයට නම් ලැබෙන්නේ කිසියම් හේතුවක් නිසා ඒ ලැබෙන දෙයින් සතුටු වෙන්න පුළුවන්කම. ඒක තමයි ඔය ලද දෙයින් සතුටු වීම සන්තුෂ්තිය කියන්නේ. දැන් අඩු අවශ්‍යතා තියෙන්නේ. හැබැයි ඒ අවම අවශ්‍යතාවත් සමහර විට ඉටු කරගන්න දේවල් ලැබෙන්නේ. ලැබෙන ටික මදි. ඒ මදි වුණත් ලැබෙන දෙයින් සතුටු වෙන්න පුළුවන්කම. එතන මේ දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි කාරණේ තමයි බරක් නැතිකම. තමන්ව තමන්ට බරකුත් නැහැ, තව කෙනෙකුට බරකුත් නැහැ. බරක් නැතිකම. තමන්ගේ කටයුතු ගැන හිතන විට එයින් තමන්ට බරක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙකුට, තව කෙනෙකුගේ ගෙදරකට එනවා කිව්වහම ඒ අයට දැනෙන්න බෑ බරක්. එනවා කොහොමද අපි සතුටු කරන්නේ, කොහොමනවද කන්ද දෙන්නේ, මේවා කන්නේ නැහැ, අරව කන්නේ නැහැ, මේ ගානට කන්නේ නැහැ. දැන් මෙහෙම කෙනෙකුට තමන්ව බරක් විදිහට දැනෙනවා නම් ඒ ජීවිතේ සරල නැහැ. මම ඒ පුංචි උදාහරණයක් ගත්තේ. ඉතින් එයින් එහාට ගිහිල්ලා ඒ ගැන හිතන්න පුළුවන් මේ සරල මිනුම් තුන. අල්පේච්ඡතාවයයි, ලද දෙයින් සතුටු වීමයි, බරක් නැති බව. තමන්ට තමන් බරකුත් නැහැ, තව කෙනෙකුට බරකුත් නැහැ.
මම හිතන්නේ ඔබතුමා ඉතාමත් හොඳ ආරම්භයක් අපිට ලබා දුන්නා. මේ අවශ්‍යතා අඩුකම, එහෙම නැත්නම් අල්පේච්ඡතාව, ලැබෙන දෙයින් සතුටු වීම සහ තමන්ට වගේම අනුන්ට තමන් බරක් නොවීම. මේ තමයි ජීවිතේ සරල බව කියලා ඔබතුමා පැහැදිලි කරේ. දැන් ගුරුතුමනි, දැන් මේ ආකාරයෙන් සරල බව පැහැදිලි කරා වුණත් වර්තමානයේ අපි ජීවත් වන විට මේන් අපි සතුටක් ලබන අතර සමහර වෙලාවට මිත්‍රයන්ගෙන්, අහලපාල සිටින්නන්ගෙන්, වැඩපොළේ සිටින්නන්ගෙන් ඇතිවෙන බලපෑම් නිසා, එහෙම නැත්නම් මට මතකයි ඒක මාත්මයක් කලදීවා පියර් ප්‍රෙෂර් එක නිසා අපි ජීවිතේ සංකීර්ණ වෙනවා නොවේද? එහෙම නැත්නම් නොඑක් ආකාරයේ ආසාවන් පස්සේ අපි හඹා යනවා නේද? මේ මේ මෙවැනි අවශ්‍යතාවයන්ක් සමහර වෙලාවට පුද්ගලයන්ට තියෙන්න පුළුවන් නේද? ඒ සාධාරණයක් ඇති බවකුත් මට හැඟෙනවා. එහෙම කියන්න හේතුව ඒ සමාජගත වීමේදී අපි දැන් මේ සියලු දෙනාම ධර්ම මාර්ගයේ අනුගමනය කරන අය. හැබැයි ඔය පොළවේ පය ගහලා ඉන්නකොට අරවැණි බලපෑම් වලට අපි යටවන අවස්ථාවන් නොදැනුවත්වම සිද්ධ වෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
ඔව්. ඒ ඔබතුමා මතු කළ කාරණේ හරි වැදගත්. ඔය අපි හැමෝම සමාජගත ජීවි නැත්තම් සමාජයක ජීවත් වෙන අය. ඒ සමාජය ආධ්‍යාත්මික සමාජයක් වුණත්, භෞතික සමාජයක් වුණත් අපි හැමෝම ඒ සමාජයේ තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මේ සමාජයෙන් අපි බොහෝ දේ ගන්නවා. ඒක නැත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හුස්ම ගන්නෙත් සමාජයෙන්, අපි අනිත් දැනුම ගන්නෙත් සමාජයෙන්, අවම ඇඳුම් ටික හරි ගන්නෙත් සමාජයෙන්. අපිට මේ සියල්ල තනියම හදාගන්න බැහැ. ඒ නිසා මේ ගැන කෙනෙකු සංවේදී වන විට සමාජයට ණයගැති බව තේරෙනවා. සමාජයට ණයයි. අපව බලාගන්නේ සමාජය, ආරක්ෂා කරන්නේ සමාජය, අසනීපයක් වුණාම සනීප කරන්නේ සමාජය. මේ නිසා ඒ සමාජයට මා කලිනුත් කිව්වේ බරක් නොවන විදිහට ජීවත් වෙන්න ඕනේ. දැන් බරක් නොවන විදිහට කිව්වහම මේ දෙපැත්තකින්ම බරක් වෙන්න පුළුවන්. එක ආකාරයක් තමයි මේ ඕනවට වැඩි ඉල්ලන්නේ. මේ සමාජයට දෙන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය කෙනෙකු ඉල්ලනවා. ඊට වඩා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ගෙදරින් හරි රැකියාවෙන් හරි ගමෙන් හරි රටෙන් හරි ලෝකයෙන් හරි. ඉතින් ඒක බරක්. ඊළඟට දෙවෙනි කාරණය ඊට වැඩිය සියුම්. මම උදාහරණයකින් කියන්නම්. දැන් ඔබතුමා කිව්ව කාරණේටම සම්බන්ධයි අර බස් වල යන කෝච්චි වල යන ගමන. දැන් ඔය මා යන්ට වඩාත්ම කැමතිම ගමන තමයි නොවන ගමන. يعني ගමනක් නොයා ඉන්න එක තමයි වැඩිම පළවෙනිම තේරීම. දැන් මේ හැම බැරි වුණාම කොහරි වැඩසටහනකට එමෙන්ද කිව්වා මම බලනවා පයින් යන්න පුළුවන් දුර නම් පයින් යනවා. ඉතින් ඒ කිලෝමීටර්යක් දෙකක් තුනක් හතරක් පහක් වුණත් වෙලාව හැටියට පයින් යන්න. හැබැයි එහෙම පයින් යන්නත් බැරි නම් ඔබතුමා කිව්වා වගේ බස් එකක කෝච්චි එක යනවා. එහෙමත් බැරිම නම් තමයි ඉතින් වෙන ක්‍රමයක් හොයන්නේ ඉල්ලන්නේ. දැන් මේ දෙක හරි සැහැල්ලුයි. පයින් යන ගමන තමයි හොඳටම සැහැල්ලු. ඊටත් වැඩිය සැහැල්ලුයි යන්නේ නැති ගමන. බස් එකක කෝච්චි එක යන එකත් සැහැල්ලුයි. මොකද ඒකන වගකීමක් නැහැ. එකම වගකීම ඒ ටිකට් එක මුදල් දීලා ගැනීම එපමණයි. හැබැයි තින් කාගේ හරි වාහනයක යන විට ඒක ඊට වැඩිය ටිකක් හිතට බරයි. කොහොම හරි ඔය බොහෝ විට පයින් ගියාම ඊළඟට බස් එකක කෝච්චි එක ගිහිල්ලා වැඩසටහනකට ගියාම එතෙන්දී අඳුන්ලා දෙනකොට ඒ වැඩසටහනට සංවිධානය කරන අය අඳුන්ලා දෙනවා මෙහෙමනේ. බස් එකේ ඇවිල්ලා තියෙන්නේ අද වැඩසටහනට කියලා. නැත්තම් කෝච්චි. ඉතින් මන් ටිකක් බැලුවා ඇයි මේක කියන්න හේතුව. මෙහෙම කියන්න ඕනේද? ඒක වෙන හඳුන්වා දීමක්, ඒ වැඩසටහනට අදාළ හඳුන්වා දීමක් අවශ්‍ය නම් කළාට කමන්නේ නැහැ. මේ ආවේ බස් එකේද කෝච්චියේද පයින්ද මොකටද මේක කියන්නේ? එමා පස්සේ ඇහුවාම ඇයි එහෙම කිව්වේ කියලා. නෑ එහෙම කවුරුවත් එන්නේ නෑ. හැමෝම වාහනේ ඉල්ලනවා. වාහනේක තමයි එන්නේ. එක වාහනේක ඇවිල්ලා එකට මිලක් කියනවා. ඉතින් දෙහෙන කවුරුත් මා කිව්වා ඒක මේ මගේ සරලකමක් නෙවෙයි. මට ඒක බට බරක් නෑ. ඉතින් ඔහොම යනකොට මෙයයි කියනවා අනේ පස්සල කෝච්චිය වල නම් එන්න එපා. මේ වාහනේකම එන්න. මම මුලින් හිතුවා ඒක මට ආදරයට කියන්නේ කියලා. එතන මට ආදරේකුත් ඇති අනිවාර්යයෙන්ම. ඒ මගේ පහසුව ගැන හිතනවා ඇති. හැබැයි ඒ අතරම මේ එතන ඒ අයටත් පොඩි ගැටලු ටිකක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ වැඩසටහන් වල තියෙන හැමෝම වෙන්නේ වාහනේ. සමහරට මා විතරයි පයින් යන්නේ, බස් එකේ යන්නේ, කෝච්චිය යන්නේ. අනිත් හැමෝම තමන්ගේ වාහනේ ඇවිල්ලා වැඩසටහන් ඉවරලා යනවා. ඉතින් ඒ අයිට එක මදිකමක් වගේ. ඉතින් මේ කාරණේ දෙතුන් වතාවක් මට නොකිය කිව්වා. ඉතින් එතනදී මට තේරුණා මේ සරලත්වය මේ අයට බරක්. දැන් මගේ සරලත්වයේ බරක්. මේ බරක්. එතකොට මට තීරණ දෙකයි ගන්න පුළුවන්. එක්ක මා එන විදිහට බාර ගන්නවා නම් බාර ගන්න. එහෙම නැත්නම් නෑ විදිමින් ඉන්නම්. හැබැයි මේ තීරණ දෙකටම යන්නේ නැතුව මා බැලුවා මේ ප්‍රයෝජනයක් වෙනවනේ. ඒ නිසා ඒකනේ වෙන්න ඕනේ. ඒට මුල් තැන දීලා ඒ අය කියන විදිහකට ආවා ගියා. ඉතින් එතන වරදක් මා දකින්නේ නැහැ. ඒ එතන ගැළපෙන සමාජයට උදාහරණයක් විදිහට දැන් මලගෙදර කියනකොට මොන වයිවාරණ ඇඳුම් තිබ්බත් එතෙන්ට ගැළපෙන ඇඳුමක් තමයි අඳින්නේ. ඒ වගේම මගුල් ගෙදරකට යනකොටත් කිසියම් දොරකට එතෙන්ට ගැළපෙන ඇඳුම ඇඳීම සරලත්වයට බාධාවක් නෙවෙයි. මේ සරලත්වයට බාධාවක් වෙන්නේ Tamanට ඇඳුමක් නැහැ, ඒක ණය වෙනවා. එහෙම නැත්නම් ඒ ගැන කම්පා වෙවි ඉන්නවයි. නෑ. මේ සරලත්වය සාපේක්ෂ දෙයක්. ඒ සරලත්වය සනාතනික සත්‍යයක් නෙවෙයි. Taman ඉන්න තැන අනුව කරන රැකියාව අනුව ආශ්‍රය කරන පිරිස අනුව ඒක සාපේක්ෂයි. ඒතර මේ සාපේක්ෂ සරලත්වයක් ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අපිම හිසර දෙයක් වෙනවා. අපේ සරලත්වයම එයට මහා බරක් වෙනවා.
මම හිතන්නේ සරලත්වය ගැන උදාහරණයක් දෙන්න කියලා කිව්වොත් මට නිතරම මතක් වෙන්නේ ඔබතුමාම තමයි. පළවෙනියට මේ ඔබතුමාගේ ජීවන රටාව ඒතරම්ම සරලයි. මට මතකයි දවසක් දා බොහොම රසවත් කතන්දරයකුත් කිව්වා මේ නිල්ලම ඉදන් නුවරට පයින් ආපු ඇති. කඳු කඳු කරේ තරණය කරමින් ආස්වාදේ ලැබමින් ඒ මොහොත විඳිමින් ඔබතුමා ඒ ගමන ආපු හැටි අපිට මා සමග පැවසුවා. ඉතින් ඇතරම ඔබතුමා කිව්වේ ඉතාමත් වැදගත් කාරණයක්. එහෙම කියන්න හේතුව මේ දැන් මටත් ඔවැනි අත්දැකීම් තියෙනවා. අපි වැඩසටහනකට යනකොට මේ ඉතාමත් හොඳ වාහනයක යනවා නම් ඒට ලැබෙන ඇගෙයීම සහ එහෙම නැතුව යනවා නම් ඒට ලැබෙන ඇගෙයීම අතර ලොකු වෙනසක් දැනෙනවා සමාජයේ තුලින්. හැබැයි මම හිතන්නේ ඔබතුමාගේ පැහැදිලි කිරීම අපි සියලු දෙනාටම බොහොමත්ම ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා. ඒ අන් අයට බරක් නොවන ආකාරයට සිටීම තමයි සරලත්වය කියලා කියන්න පුළුවන්. දැන් අපේ මේ මාතෘකාවේ අද ඊළඟ කොටස තමයි ජීවිතය හරය. මේ මාතෘකාව කියවෙන විට මට හිතුණා මේක මාතෘකා එකක්ද දෙකක්ද කියලා. මොකද අපි අසා තියෙනවා සමහර තැනත්තන් පුද්ගලයන් ජීවිතයේ හරය සොයමින් දමන් කරපු කතන්දර. තවදුරටත් එසේ හරය සොයමින් යන්නන් සිටින්නන් ගැන අසා තියෙනවා. පොත්පත කියවලා තියෙනවා. මම කැමති ඔබතුමා මේ මාතෘකාව තුළ ඇයි මේ මාතෘකා දෙකක් එකතු කරාද? එහෙම නැත්නම් මොකද්ද මේ ජීවිතේ හරය කියන එකෙන් ඔබතුමා අදහස් කරේ?
සරල ජීවිතය නැත්නම් අඩු අවශ්‍යතා තියෙන ජීවිතය, අඩුවෙන් පරිභෝජනය කරන ජීවිතේ, තියෙන දෙයකින් සතුටු වෙන ජීවිතේ, කාටවත් බරක් නැති ජීවිතේ, දැන් මේ දේවල් එක්ක මේ කෙනෙකුට අර ඔබතුමා කලින් කිව්වා වගේ මේ වටිනාකම් පිළිබඳ ගැටලුවක් එනවා. වටින්නේ මොනවද? කියන්නේ හරය කියන්නේ වටිනම දෙන්නේ අරටුව නෙමෙයි, හරය තමයි වටින්නේ. අරටුව නෙමෙයි, එළිය නෙමෙයි, අරය තමයි වටින්නේ, අරටුව තමයි වටින්නේ. එතන මේ අරටුව මොකද්ද? ජීවිතයේක අරටුව කුමක්ද? කෙනෙකුට මේ එහෙම නැත්නම් කෙනෙක්ව අපිට ඇයි වටින්නේ? ඒ වටින්නේ බොහෝ විට අපි බලනවා ඒ සමාජ තත්ත්වය. එහෙම නැතිනම් කරන රැකියාව. කොයි විදිහේ ගෙදරකද ඉන්නේ? මොන විදිහේ වාහනයක්ද තියෙන්නේ? මොන විදිහේ වැටුපත්ද ගන්නෙ? දැන් මේ වගේ කාරණා බලනවා. මේවට තමයි වටිනාකම් දෙන්නේ. මොන විදිහේ දුරකථනයක්ද භාවිතා කරන්නේ? දැන් මේ සියල්ල එක තමයි අපි හිතන්නේ ජීවිතයක වටිනාකම තියෙන්නේ. මේවට දෙන වටිනාකම් මේවත් වටිනවා. හැබැයි මේ කෙනෙකු හිතනවා නම් තමන් වටින්නේ තමන්ගේ කාර්යක නිසා, තමන්ගේ ගෙදර නිසා, කරන රැකියාව නිසා, ලබන වැටුප නිසා, ගෙදර තියෙන සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිසා තමයි තමන්ව වටින්නේ කියලා එතන පොඩි වැරදි අවබෝධයක් තිබෙනවා. හේතුව මේ සියල්ල වටින්නේ ජීවිතේ නිසා. ඔරලෝසුවක් වුණත් වටින්නේ ජීවත් වීම නිසා. ජීවිතේ තමයි හැම දෙයකටම වටිනාකම් දෙන්නේ. ජීවත් වීමක් නැති තැනක, ජීවිතයක් නැති තැනක ඔය රිදී රත්තරන් මුතු මැණික් දියමන්ති වල පටන් ඉන් මෙහා කිසිම දෙයක වටිනාකමක් නැහැ. ජීවත් වීම නැති තැනක. ඒත් වැඩියෙන්ම වටින්නේ ජීවිතය. ඊළඟට තමයි අනිත් දේවල් වටින්නේ. හැබැයි මේ දැන් පටලවාගෙන තියෙනවා. අපි ජීවත් වෙන්න ඕනේ මේවා ලබා ගන්න. ගෙයක් හදාගන්න. ඒ ගෙයත් එහල පහල තියෙන අනිත් දේවල් වලට පරදින්නේ නැති ගෙයක්. වාහනයක් ඕනේ. ඒ වාහනයත් සමපන්ති අයගේ අයිට වඩා එක්කෝ ඒ මට්ටමට නැත්නම් ඊට වඩා ඉහළින් තියෙන වාහනයක්. දැන් මේ වාහනයක් ඕනේ ගමනක් යන්න. එතකොට ඒ වෙනු ඒ කාරණේ පැත්තකින් තියලා ගමනක් යන්න තිබුණත් නැතත් වාහනයක් අවශ්‍යයි කියන තැන නම් ඉන්නේ. අන්න අපි වටිනාකම් දීලා තියෙන්නේ නොදිය යුතු දෙයකට. එතකොට ජීවත් වීම වදයක් වෙනවා. Taman ජීවත් වෙන්නේ මේ දේවල් ගන්න. වාහනයක් ගන්න තමයි ජීවත් වෙන්නේ. ගෙයක් හදාගන්න තමයි ජීවත් වෙන්නේ. හැබැයි ජීවත් වෙන්න තමයි ගෙයක් ඕනේ. ගමනක් යන්න තමයි වාහනයක් ඕනේ. හැබැයි මේ කාරණේ පටලවාගෙන තියෙනවා. ඔය මේ 20 සේවන්සේ නැද වගේ හිටිය ජර්මන් ජාතික ආර්ථික විද්‍යාඥයෙක් EF සුමාකර් කියන සුමාකර් එතුමා මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ලෝකෙන් පිළිගත්ත බොහොම විද්වතෙක්. එතුමා ලියපු පොත් අතර එක පොතක් Small is Beautiful. මේ පොත හරීම ලෝකේ ජනප්‍රිය වුණා. Small is Beautiful. මේක නිය අපි වචනෙන් වචනෙට නොවේ අර්ථය මේ පොතේ නම අර්ථාන්විතව පරිවර්තනය කළොත් සරල නම් ගැඹුරුයි කියන එක. සරල නම් හරවත්. Small is Beautiful කියන්නේ පුංචි නම් ලස්සනයි කියලා නෙමෙයි පොතේ කියන්නේ. සරල නම් වටිනවා. සරල නම් හරවත්. මේ පොතේදී එතුමා එක තැනක කියනවා භාණ්ඩ අයිතිය, يعني යම් යම් දේවල් වල අයිතිය, වාහනයක, ලිපක, සීතකරණයක මොනවා හරි මේ භාණ්ඩ අයිතිය හා පරිභෝජනීය. ඒ අයිතියයි ඒවා පරිභෝජනීය කිරීමයි ඌ කලි කිසියම් අරමුණකට යන මාධ්‍යයන් මිස ඒවා නොවේ ඉලක්කය කියලා. ඒ කියන්නේ සීතකරණයක් ගැනීම නෙමෙයි, සීතකරණයක් තිබීම නෙමෙයි ඉලක්කය. සීතකරණය ඕන වෙන්නේ යම් යම් දේවල් කරගන්න. එතකොට මේවා මාධ්‍යයක්. වාහනය කියන්නේ මාධ්‍යයක්. මිසක් වාහනයක් තිබීම නෙමෙයි ඉලක්කය වෙන්න ඕනේ. ඉලක්කය ගමනයන්ට. වාහනයකට මාධ්‍යයක්. ඉතින් මේ කාරණේ කියලා බහණ්ඩ අයිතිය සහ පරිභෝජනීය වූ කලි කිසියම් පරමාර්ථයකට යන මාධ්‍යයක් මිස ඒවා පරමාර්ථ නොවේ කියා ඊළඟ වාක්‍යයෙන් කියනවා අවම බහණ්ඩ අයිතියකින් හා පරිභෝජනයකින් ඉලක්කයකට යන්න උගන්නන හරීම අර්ථවත් විද්‍යාවක් තමයි බුදුදහම කියන්නේ කියලා. දැන් මෙතුමා ආර්ථික විද්‍යාඥයෙක්, ජර්මන් ජාතිකයෙක්. දැන් එතුමා තමයි කියන්නේ මේ බුදුදහම කියන්නේ අවම භාණ්ඩ අයිතියකින් හා පරිභෝජනයකින් කිසියම් ඉලක්කයකට යන්න උගන්නන බොහොම හරවත් මාර්ගයක්. එතුමා දුටු අප නොදුටු අප තාම දැකන්නේ නැති කාරණේ තමයි මේවා ඉලක්ක කරගත්තොත් ජීවිතේ විඳවන්ට වෙනවා. විඳින්ට වෙන්නේ නැහැ, විඳවන්ට වෙන්නේ. එතට ඉතිරි වෙන්නේ ණය ටිකක්. මාසෙ හැම මාසෙම ණය ගෙවන්න වෙනවා. ඒ ණය ගෙවන්න රස්සා කරන්න වෙනවා. ඒ රස්සාව මදි අතිකාල කරන්න වෙනවා. ඒකත් මදි වෙනවා. ඉතින් මේ වගේ ඒ ප්‍රයෝජනේ ගන්නත් gedara නෑ. දැන් බොහෝ විට ඔය අපි දකිනවා මේ තාම වාහන සුඛෝපභෝගීම වාහන කීපයක් තියෙනවා. ඒ gedara හැම සුඛෝපභෝගී උපකරණයක්ම තියෙනවා. වාඩි වෙන සෝෆා එකේ ඉඳලා උයන උපකරණද, වායු සමීකරණද. හැබැයි මේ හැම එකම සැප විඳින්නේ කවුද? රිය දුරයි කුසියම්මයි දෙන්න. මේ දෙන්න තමයි මේ හැම සැප සුඛෝපභෝගී දෙයකම gedara සැප විඳින්නේ. උයන අම්මයි, වාහනේ රියදුරු මහත්මයයි. රියදුරු මහත්මයා තමයි සුඛෝපභෝගී වාහනවල වැඩිපුර යන්නේ. ඊළඟට ගෙදර වැඩිපුර ඉන්නේ කුස්සිය අම්මා. හැබැයි මේ අර අනිත් දෙන්න උදේ ඉඳලා රැ වෙනකල් මේවට මේවා ගණ්ඩ හම්බ කරනවා, ඒවා ගණ්ඩ ණයමුණ ණය ගෙවන්න වාරික ගෙවන්න හම්බ කරනවා. මිසක් සැප නිදින්ට වෙලාවක් නැහැ. ඉතින් මේක තමයි කාරණේ. මේ ජීවිතේ හරය කියන්නේ මේ දේවල් නෙමෙයි. මේවා තිබුණත් නැතත් ජීවිතේ වටිනවා. ඒ හරය අපි ඇතුලෙන් හොයාගන්න ඕනේ දෙයක්. එළියේ මොනවා තිබ්බත් ජීවිතේ ඇතුළ බොල්නම් ඒක කිසි වටිනාකමක් නැහැ. ඇතුළ දිරනවා. ඇතුළ නාය යනවා. ඉතින් ඇතුළ දිරන නාය යන ජීවිතයකට එළියෙන් මොන මුක්කු ගැහුවත් ඒවා තාවකාලිකයි. ඒ නිසා මේ හරය ජීවිතයක හරය කියන්නේ හර පද්ධතියක්. තමන් තුල තිබෙන ප්‍රතිපත්ති වටිනාකම් අනික් කෙනෙකුට අගය කරන්න පුළුවන්. කාටවත් දැන් රිදවන් නැතුව ජීවත් වීම කියන්නේ ඒක මොන තරම් වටිනවද? ඊට වැඩිය වටිනා ජීවත් වීමක් තියෙනවද? ඒතර ඒ වටිනාකම දෙන්න බෑනේ මුදල් වලින්. ඒ වටිනාකම රිදී රත්තරන් වලින් ලැබෙන්නේ නෑනේ. මොනම වාහනයකින්වත් ලැබෙන්නේ නෑනේ. ඒ නිසා මේ වටිනාකම කියන්නේ හරය කියන්නේ ඒක දර්ශනයක්. ඒ ජීවිතේ අවබෝධ කර ගැනීම තුල ඒ ජීවිතයට ලැබෙන වටිනාකම ජීවත් වීම කියන කාරණේ වටිනා විදිහට ජීවත් වෙන්නත් පුළුවන්, නොවටිනා විදිහට ජීවත් වෙන්නත් පුළුවන්.
බොහොම ස්තුතියි ඒ පැහැදිලි කිරීමට. මේ මට ඉතා කුඩා අරස් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔතුම අදහස් කරනවද දැන් එවැනි සම්පත් ලබා ගැනීමට උත්සාහ කිරීම නරක දෙයක් හැටියට, එහෙම නැත්නම් ඔබ කම්මැලි වී උකටලි වී සිටීම මම හිතන්නේ එවැනි සම්පත් ලබා ගැනීමට උත්සාහ නොකර සිටීම මා හිතනවා ඒ තරම් නොගැලපෙන දෙයක් හැටියට. හැබැයි ඔබතුමා ප්‍රකාශ කර ඇටියට ඒවා ලබා ගැනීම තුල තියෙන්නේ මාර්ගයක් පමණයි කියන එක මට යමක් පැහැදිලි කරන්න. මම මේ අහන ප්‍රශ්න ටිකක් පැහැදිලි කර ගැනීමට මටත් අපහසුයි. මේ ප්‍රශ්නය මට දැනගන්න ඕනේ එවැනි සම්පත් ලබා ගැනීමට උත්සාහ කිරීමේ නරකක් නෑ නොවේද කියන එක.
අවශ්‍යතාවයක් තියෙනවා නම් කිසි වරදක් නෑ. හැබැයි බලන්න ඕනේ ඇත්තටම අවශ්‍යද අත්‍යවශ්‍යද කියලා. එය මේ වෙළඳ ප්‍රචාර නිසාවත්, යාළුවන් අහන නිසාවත්, ගෙදරට එන අය බලන නිසාවත් නොවෙයි ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවද? ඒක තමයි පළවෙනිම කාරණය. දැන් අපි යමක් මිලේට ගන්න කලින් බලන්නේ සල්ලි තියෙනවද කියලා. සල්ලි තියෙනවා නම් ගන්න. මේ මුදල් තියෙනවද නැද්ද කියන කාරණේ අන්තිම සාධකය වෙන්න ඕනේ. අපි අන්තිමටම තමයි බලන්න ඕනේ. මුලින්ම බලන්න ඕනේ ඇත්තටම අත්‍යවශ්‍යද. දෙවෙනි කාරණේ එහෙනම් දැන් ඕනේද මේක? අදම ඕනේද? ඊළඟට ඒ අපිට ඕනේ දේ තියෙනවද ගන්න? දැන් මේ ටික සියල්ල බලලා මේකට කාලයක් ගත්තට කමක් නැහැ. එතකොට තේරෙනවා නැති වුණත් ඉන්න පුළුවන් බව. දැන් නැති වුණත් ඉන්න පුළුවන්. අපි සතියක් දෙකක් මාසයක් විතර මේ කාරණය හොයන්ට ගත්තොත් ඒ සතිය මාසයේ දෙක අපිට තේරෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා කියලා. එහෙනම් ඉතින් තව ටිකක් කල් දාන්න පුළුවනි. ඉතින් අන්තිමට තමයි බලන්න ඕනේ මුදල් කොහොමද කියලා. මේ මුදල නෙමෙයි ඉස්සර වෙන්න ඕනේ. අපි මුදල ඉස්සර කරගත්තොත් තමයි අවශ්‍ය දෙයි අනවශ්‍ය දෙයි සල්ලි තියනවායි නැතුවටයි හැම දෙයකම ගන්නේ. ඊළඟ කාරණේ තමයි මේ දේවල් වලින් අපි අනිත්‍යව මනින්න හොඳ නැහැ. අපි අපිව අපිට මේවා ගත්තත් එකයි නැතත් එකයි අවශ්‍ය නම් ගත්තට කමක් නැහැ. අරගෙන පරිහරණය කළත් කමක් නැහැ. ජීවිතේ පහසු වෙනවා නම්. හැබැයි මේ දේවල් තියනවද නැද්ද ඒක උඩ මේ මිනිස්සුන්ට වටිනාකම් දෙන්න හොඳ නැහැ. ඊට වැඩි එතකොට අපිට මිනිස්කමට වටිනාකමක් නැති වෙලා යනවා. වටිනාකම් දීලා තියෙන භෞතික දේවල් වලට. ඒතර මේ භෞතික දේවල් අයින් වුණාට පස්සේ එතන මිනිස්කමක් අපි දකින්නේ නැහැ. ඒ නිසා හැම විටම මනුෂ්‍යත්ව මනුෂ්‍යත්වයට වැඩිම වටිනාකම දෙන්න. හරිය තමයි මනුෂ්‍යත්වය. මේ දේවල් ඒ මනුෂ්‍යත්වයේ පවතින මැරෙනකල් ඉන්න ඕන වෙන දේවල්, කාලිකදී එපා වෙන දේවල්. ඉතින් මේ හැමදේම ඕනේ වෙන්නේ නැහැ. හැබැයි හැමදේම මනුෂ්‍යත්වයේ ඕන වෙනවා.
මම හිතන්නේ මේ වැඩසටහනට සාමාන්‍ය පරිදි මේ වැඩසටහන සූදානම් වීදී මේදී නිල්ලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ මගේ කල්‍යාණ මිත්‍රයන් සියලු දෙනාම අද දවස තුල බොහොම උනන්දුවෙන් ප්‍රශ්න බොහෝ ගණනක් මා වෙත යොමු කරලා තියෙනවා. මම කැමති මේ ප්‍රශ්න කීපයක් ඔබ තුමාට යොමු කරන්න. සමහර ප්‍රශ්න වලට මේ වෙනකොටත් ඔබතුමා උත්තර දීලා තිබ්බා. මේක හරි අපූර්ව ප්‍රශ්නයක් තියෙනවා. සරල ජීවිතය හරවත්වන්නේ විකල්පයක් නැති අවස්ථාවක නොව හැමදේම තිබියදී අවබෝධයෙන් සරල ජීවිතයක් තෝරා ගැනීමෙන් නේද ගුරුතුමනි කියලා අහන අපේ එක්තරා කල්‍යාණ මිතුරියක්.
ඔව් මේ මම කලිනුත් කිව්වේ අර දැන් ඔය කොමියුනිස්ට් සමාජ ප්‍රමෝල ඒ කාලේ එහෙම විකල්ප දුන්නේ නැහැ. බොහොම අඩුවෙන් දෙන්නේ. එක ඇඳුමයි දෙකයි එකම විදිහේ සැලසුම් ගෙවල් වලට එකම ජාතිය වාහන එකම විදිහේ සීතකරණ. ඉතින් ඒ ජීවිතය සරලයි. දැන් පිටින් කෙනෙකුට ගියහම සරලයි. ඒ අය අතර තරඟයක් නැහැ. තරඟ කරන්න බෑනේ. වෙළඳපොළේ තියෙන එකයි එක ජාතියයි. ඉතින් තරඟෙකුත් නැහැ. ඒ තරඟයක් නැති තැනක නම් එතන ලොකු නිදහසක් එයාට තිබුණා. හැබැයි ඒ සරලත්වය පුපුරලා ගියානේ. ඒ සරලත්වය බොහොම ඉක්මනට පුපුරලා ගිහිල්ලා විවෘතාර්ථික ආගමම මේ සමාජ ඔක්කොම දෙදරලා ගිහිල්ලා කොහේ නතර වුණාද දන්නේ නැහැ. මහා අතරමං වීමක අතරමං වුණේ. එහෙම වුණේ ඒ ඔබතුමා ඒ මතකල ගැටලුවේ කල්යාණ මිතුරියක් ඇසු ගැටලුව මේ විකල්ප නැති තැනක එන සරලත්වේ විකල්ප ආපු ගමන් නැති වෙනවා. ඒක තමයි භයානක. විකල්ප නැති තැනක තියෙන සරලත්වය විකල්ප දෙක තුනක් ආගමන්න අවුල් වෙලා අතරමං වෙලා යනවා. එතකොට එහෙම අතරමං වෙන්න පුළුවන් අර විකල්ප තිබුණු මුලින්දලම තිබුණු සමාජයකට වඩා මුලින්දලම විකල්ප රාශියක් තිබුණු කෙනෙක් පිටියට වඩා කිසිම විකල්පයක් නැතිව හිටිය කෙනෙකුට විකල්ප දෙක තුනක් ලැබුවාම එයා පුදුම විදිහට සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සරලත්වය කියන්නේ ඇතුලෙන් එන්න ඕනේ දෙයක් මිස එළියෙන් බලෙන් ආරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඉතින් බාහිර යම් යම් සීමා කිරීම අපිට කියනවා සරලත්වයේ තමයි විසඳුම කියලා.
ගුරුතුමනි මම බලාපොරොත්තු පරිදිම මේ වැඩසටහන සරල බවක් දුටුවාට එහි ඇතුලේ බොහොම ගැටුම් එහෙම නැත්නම් තර්කානුකූල මාතෘකාවක් සාකච්ඡා වන බව මට තේරෙනවා. මේ ලැබෙන ප්‍රශ්න වලින් මේක තේරෙනවා. තව ප්‍රශ්නයක් අපේ කල්‍යාණ මිත්‍රයා අහනවා, මේ ජීවිතයේ ටාගට් එකට යෑමයි මේ කිව්ව දේ ගැටෙනව නේද සර්? අපි ප්‍රොමෝෂන් එකට ටාගට් කරලා වැඩ කරන එක ඒකෙන් සතුටක් ලබන එක වැරදිද? කිසියම් කෙනෙක් උත්සාහ කළා ප්‍රොමෝෂන් එකට මාස වෙනවා, එයින් උල සතුටක් ලබනවා, ඒ කමක් නැහැ නේද කියලා එතුමා අහන්නේ.
දැන් ඔබතුමාට කවුරු හරි ප්‍රශ්නේ අහන ඔබතුමාට ඔබතුමියට සුසුකම් තියෙනවා නම් ඒ ප්‍රොමෝෂන් එක ගන්න බලපුරුද්දක් තිබෙනවා නම් ඒ වගේම ඒ තනතුර ගත්තාම මීට වැඩිය ඒ ආයතනයට හා ආයතනයේ සේවාලාභීන්ට සේවයක් කරන්න පුළුවන් කියන කාරණයත් ස්ථිර නම් ඒ වගේම ඔබතුමාගේ අයල්ල දිහා බලලා ඒක ප්‍රතිඵල දිහා බලලා උසස් වීමක් ගන්න සාධාරණ උත්සාහ කිරීම කිසිම වරදක් නැහැ. ඔය මේ දිලිඳු බව දුක විදිහට දහමේ කියනවා කාම භෝගී ගිහියයිට. මේ දිලිඳු බව දුකක් වෙන්නේ කාම භෝගී ගිහියයිට. මේ පැවිදි ස්වාමීන් වහන්සේලාට එහෙම අදාළ දෙයක් නෙමෙයි. ඔය නැතිබරිකම දුකක් වෙන්නේ ගියයිට. කාම භෝගී කියන්නේ තින් විවාහ ජීවිත ගත කරන දරු පවුල් තියෙන දෙමව්පියන් බලා ගන්නට වෙන එහෙම කෙනෙකුට දිලිඳුකම දුක. ඒ දරිද්‍රතාවය නිසා දරිද්‍ර වීම නෙමෙයි සරල බව කියන්නේ. දුප්පත්කමයි සරල බවයි දෙකක්. මේ දෙක පටලව ගන්නටත් එපා. කෙනෙක් දුප්පත් වූ පමණින් මෙයා සරලයි කියන්න බෑ. ඒ වගේම ධනවත් වූ පමණින් සංකීර්ණයි කියන්න බෑ. තමාට ධනවත් කෙනෙක් ඉන්න පුළුවන් හරි සරලයි. හිතන්නේ සරල විදියට, ජීවත් වෙන්නේ සරල විදියට. ලොකු බලාපොරොත්තු නෑ. සමහරට ඒ සියල්ල බොහොම පහසුවෙන් අතාරින්නත් පුළුවන්. හැබැයි දුක්පත් කෙනෙක් ඉන්න පුළුවන් ඊට වැඩිය තමන්ට තියෙන දේ බොහොම දැඩිව අල්ලාගෙන නැති දේ ගැන හරියට සැලසුම් හද හද රැට නිඳ යන්නෙත් නැතුව ඉන්න කෙනෙක්. ඒ නිසා මේ දෙක පටලව ගන්නටත් එපා. අර කාරණේ බලන්න. ඔබතුමාට සුසුකම් තියෙනවා නම්, පළපුරුද්ද තියෙනවා නම්, එමෙන් මේ තනතුරේ වගකීම දරන්න පුළුවන් නම්, ඒ සේවයක් කරන්නත් පුළුවන් නම්, සහයෙන් ඔබතුමාගේ ආර්ථික තත්ත්වය මීට වඩා යහපත් වෙනවා නම් උත්සාහ කරන්න.
මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක්. දුප්පත් වූ පමණින්
ඒ වරදක් නෑ.
ඔව්. මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක්. දුප්පත් වූ පමණින් සරල වන බවක් හෝ පොහොසත් වූ පමණින්ම සංකීර්ණ වූ බවක් ගම්මේ නොවන බවයි ඔබතුමා පැහැදිලි කරේ. තවත් වෙනත් මානයකට මේ සරල බව එක්තරා කල්‍යාණ මිත්‍රෙක් යොමු කරලා තියෙනවා. එතුමාගේ වචන වලින් කියනවා නම් මට සිතෙන්නේ සරල ජීවිතයක් යනු ජීවිතය ඇති වෙන අවශ්‍යතා සහ උමනාවන් නිර්වද්‍ය ලෙස තේරුම්ගෙන තීරණ හා ඒවාට වග කියන ගැනීමයි. මධ්‍යම ප්‍රතිපදාවට අනුකූලව ජීවත් වීම සරල ජීවිතය ලෙස මා සිතමි. මා නිවැරදිද? මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙනවා නම් අපෙන් මිනිසාගෙන් පරිසරයට අසල්වාසීන් සහ අනෙක් සත්වයන්ට කුමන ආකාරයක හානියක් හෝ විනාශයක් නොවේ. ඊට පරිසර ජීව පද්ධතිය සමතුලිත වන අතර ශීඝ්‍ර විනාශයක් ඇති නොවේ. ඔබතුමා කිසියම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා. ඒ සඳහා මම කැමතියි මේ ප්‍රශ්නකට උත්තර ලැබෙනවා නම්.
ඔව්, මේ අපේ වගකීම් දෙ ප්‍රශ්නේ මුල් කොටසේ වගකීම් ගැන අහනවා. වගකීම් අපි තේරුම් ගන්න ඕනේ. හැම මිනිස්සෙකුටම වගකීමක් තිබෙනවා, එකක් හෝ කීපයක්. කිසිම වගකීමක් නැති කෙනෙක් නැහැ. මම හිතන්නේ, මම හිතන දේ, ඔය විමුක්තියටපත් වූ ඒ මුනිවරුන් තමයි සියලුම ලෞකික වගකීම් වල නිදහස් වුණු අය. හැබැයි ඒ වුණත් ඊට පස්සේ ඒ පිරිනිවන් පාන තුරුම කටපියාගෙන නිශ්ශබ්දව හිටියේ නෑ. උන්වහන්සේලා පවා ධර්ම සාකච්ඡා කළා, උපදෙස් දුන්නා, කවුන්සලින් කළා, එහෙම දේවල් කළා. ඉතින් ඒ කියන්නේ එතනත් කිසියම් වගකීමක් තිබුණා. දැන් බුදුන් වහන්සේ පවා ඔය පිරිනිවන් පාන්ට ආවි සංස්කාර අතාරින්න තීරණය කළේ තමන් වහන්සේගේ වගකීම් ඉටු වුණා කියලා හිතලා. සිවණක් පිරිස අතරම ධර්මාවබෝධය ලැබුව අය දැන් සිටිනවා. ඒ නිසා මේ ආයි සංකාර අතරින් මේ සුසු කාලි කියලා අවුරුදු 80ක් වන විට උන්වහන්සේ තිරණය කළා. ඒ තිරණය ගත්තේ නෑ බුද්ධත්වයේ ලැබූ දවසේ. ඉතින් එතනින් පේන්නේ වගකීම් ඕනෙම කෙනෙකුට තියෙනවා. වගකීමක් නැහැයි කියලා අපිට ගැලවෙන්න බෑ. තමන් වෙනින් වගකීමකුත් තියෙනවා. ඒ තමන්ව විමුක්තියට පත් කර ගැනීම, මේ සංසාර දුකින් තමන්ව නිදහස් කර ගැනීම, ඒක තමන්ගේ පැත්තෙන් ලොකු වගකීමක්. ඊළඟට සමාජයේ පැත්තෙන් අපි හුස්ම ගන්නේ ගහකොළ නිසා, ඒ ප්‍රශ්නෙින් විස්තර කරන විදිහට පරිසරය පිළිබඳ අපට වගකීමක් තිබෙනවා. අනාගත પરම්පරාව පිළිබඳ වගකීමක් තියෙනවා තමන්ට කියලා දරුවන් හිටියත් නැතත්. දැන් මේ වගකීම් ඉටු කරන්න ඕනේ. ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. මගහරින්න පුළුවන්, පලා යන්න පුළුවන්. හැබැයි ඒ නැවත නැවත ඒ වගකීම් කරා එන්ට වෙනවා. ඒ බාගෙට කාලෙට වගකීම් කරන, ඒ වගේම වගකීම් වලින් පලා යන ඇත්තන්ට සංසාරේ නැවත නැවත ඒ වගකීම් මුල සිට කරන්න වෙනවා. ඒ නිසා අද තියෙන වගකීම අද මිටු කරන්න පුළුවන් නම් එතන හරි නිදහස්, කිසි බරක් නැහැ. ඒකතාව මැදුම් පිළිවෙත සරලම මාර්ගය තමයි. ජීවත් වෙන්න තියෙන සරල මාර්ගයයි, විමුක්තිය ලබන්න තියෙන සරලම මාර්ගයයි එකයි. ඒ තමයි මැදුම් පිළිවෙත. මේ මැදුම් පිළිවෙතේ කියන්නේ විමුක්ති ළමන්ට ඊට වැඩිය බොහොම දුෂ්කර මාර්ග ඉදිරිපත් වුණා ලෝකේ. අදත් තියෙනවා සංකීර්ණ මාර්ග. අහස පොළව ගැට ගහන්න තරමට කල්පනා කරන්න වෙන මාර්ග. ඒ සියලු මාර්ග අතර සරලම මාර්ගය තමයි මැදුම් පිළිවෙත. ඉතින් මේ මැදුම් පිළිවෙත හරියට තේරුම් බේරුම් කරගන්න පිළිවන්නම් ජීවිතයත් සරල වෙනවා, ජීවත් වීමත් සරල වෙනවා, තමන්ගෙන් සමාජයට අනිත්‍යයට වෙන හානියක් අඩු වෙනවා. ඒ අඩු හානියක් හරි වෙනවා එක නවත්තන්න බෑ. නමුත් ඊට වඩා යහපත වැඩි. ඒ විමුක්තිය ලබනකල් තමන්ගෙන් සමාජයට වෙන යහපත හරි වටිනවා. ඒක තමයි හරවත් ජීවිතයක් කියන්නේ.
ඔව්, මම හිතන්නේ ඒ ඔබතුමා ලබා දුන් උත්තරේම වගේ ප්‍රශ්නකින් යොමු කරලා තියෙනවා. මේ ජීවිතේ හරි ලෙස මට මේ එතුමා නම සඳහන් කරලා තියෙන නිසා මම නම සඳහන් කරන්න කැමති. ලක්ෂ්මන් කල්යාණ මිත්‍යා යොමු කරලා තියෙන්නේ ජීවිතේ හරි ලෙස මට තේරෙන්නේ මේ ජීවිතයේදී සංසාර ගමන කෙටි කර ගැනීම අදිස්ථාන කර ගැනීමෙන් කටයුතු කිරීමයි. වර්තමානයේදී පැරණි අකුසල් අවම කර ගැනීම හා එම අකුසල් ඉදිරි අනාගතයට රැගෙන යාම වළක්වාලීමයි. අවද අලුත් අකුසල් ප්‍රවාදනය නොකිරීමයි. වඩාත් සුදුසු ආකාරයට සත්පුරුෂයන් ඇසුරු කරමින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. මගේ අදහස් කොතරම් දුරට නිවැරදිද ආචාර්යතුමනි කියලා ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා.
බොහොම නිවැරදි, බොහොම සම්පූර්ණ අර්ථකථනයක්. ඒ ඔබතුමා දීලා තියෙන්නේ සරල හා හරවත් ජීවිතයක. එක පැත්තකින් සරලයි, අනිත් පැත්තෙන් හරවත්. දැන් අපිට ඉන්න යාළුවන් මිත්‍රයන් ගැන ගත්තත් අපි කැමති කියන්නේ ඉහළ තනතුරු දරන කෙනෙක් ආයා මගේ යාළුවෙක්, එයා අපේ යාළුවෙක්, අපේ ඥාතියෙක්, ලොකු බලයක් තියෙන, ධනයක් තියෙන. හැබැයි අපි ඒ සියල්ල ඒව අවශ්‍යයි ජීවිතෙට. හැබැයි සියල්ල අතර මේ මිනිස්කම තියෙන, මනුස්සකම තියෙන අය ගැන අපි එච්චර අඳුල්ලා දෙන්න හරි අඳුල්ලා දෙන්න ඕනෙත් නෑ. නමුත් ඒක අගේ කරනවාද එහෙම කෙනෙක් ඉන්න එක, එහෙම යාළුවෙක් හොයාගන්න එක, ඒක තමයි අර ඔබතුමා කියේ සත්පුරුෂ ශාස්ත්‍රය. ඒතර මේ ජීවිතයක් හරවත් වෙන්න ඉතාම අවශ්‍යම දෙයක් තමයි සත්පුරු෷ ශාස්ත්‍රය. සත්පුරුෂේ සිටීම අපිට පුරුෂයෙක් කියවහම එතන මිනිසෙක් කියන අදහස කාන්තාවක්, කාන්තා හරි පිරිමි හරි එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒට ලොකු තැනක් දීලා තියෙනවා සරල හා හරවත් ජීවිතයට. ඒක අපේ දක්ෂතාවයක් වෙන්න ඕනේ එහෙම කෙනෙකු හොයාගන්න. එහෙමයි නෑ දැන් නෑ කියලා දැක්කුමින් අසත්පුරුෂයන් කියලා අපිට අතපය හොදාගෙන ඉන්න බෑ. අපේ වගකීමක් තියෙනවා හොයාගන්න. එවුවොත් ලැබෙයි. ඒ වගේම වගකීමක් තියෙනවා අපිට අපි ඇසුරු කරන අයට සත්පුරුෂයෙකු වීම. ඒක අපේ වගකීමක්. අප සත්පුරුෂයන් හොයන අතරම අපිත් අනිත් අයට සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. අපිව පිළිගන්න කිසියම් කෙනෙක් ඉන්නවා නම් පවුලේ කෙනෙක් දෙන්නේ හරි ඒ අයට අපි සත්පුරුෂයෙකු වෙන්නට ඕනේ. ඉතින් අර හරවත්ම ජීවිතය කියන්නේ ඇත්ත මේ ජීවිතය ඇතුළෙම මේ ගමන නිමා කිරීම. ඊළඟට අර වෙන අකුසල් තව වැඩි කරගන්නවා වෙනුවට ටික ටික අඩු කර ගැනීම, ශ්‍රේ කිරීම. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාවෙත් ඔය සම්මා වායාම විදිහට විස්තර කරන්නේ. අකුසල් වැඩි වුණා කියලා වටිනාකම් වැඩි වෙන්නේ, වටිනාකම් අඩු වීමක් තමයි වෙන්නේ.
හොඳයි, අපි සත්පුරුෂයෝ වන අතරම අනිත් අයට කල්යාණ මිත්‍රයෙක් වෙන එක සත්පුරුෂයෙක් වීමත් ඉතාමත් වටින බව ඔබතුමාගේ කතාවේ සඳහන් වුණා. මම හිතන්නේ මේ කණ්ඩායම, අපේ කණ්ඩායම ඉතාමත් වාසනාවන්තයි. ඔබතුමා වැනි සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් අපිට ජීවිතේ මේ ආකාරයට ආශ්‍රය කරන්න, සවන් දෙන්න, කතා කරන්න, සාකච්ඡා කරන්න ලැබීමම මම හිතන්නේ කියා නිම කළ නොහැකි ආකාරයේ වාසනාවක් හැටියට මා පෞද්ගලිකව දකිනවා. තව එක ප්‍රශ්නයක් යොමු කර තියෙනවා තව කල්යාණ මිත්‍රේ. සිතේ බලපෑමට අසු වී සිතන දේ ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ජීවිතයේ සංකීර්ණ වී ඇතියයි සිතේ. මේ ගැන ඔබතුමාගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි. ප්‍රීතිමත්තා සරල සාමකාමී ජීවිතයක් අපට අහිමි ඇත්තේ තණ්හාව පසුපස යෑම නිසා නේද? අපි මේ තණ්හාව පිටිපස්සේ දුවන එක නිසා නේද? අපි මේ ප්‍රීතිමත් සහ සරල සාමකාමී ජීවිතයක් අපට අහිමි වෙලා තියෙන්නේ.
අනිවාර්යයෙන්ම වෙන හේතුවක් නැහැ. නැවෙ හිතවන්නේ කවුද කියන එක දැන් හිතන දේ කරන්නේ නම් අප තමයි. හැබැයි අර දේ ඕනේ මේ දේ ඕනේ අර හේයන්ට ඕනේ මෙහයන්ට ඕනේ අරක බලන්න ඕනේ මේක බලන්න ඕනේ එහෙම හිතවන්නේ කවුද? බැලුවොත් නම් තේින්නේ තණ්හාව තමයි හිතවන්නේ. ඒ මේ හිතන්නේ තණ්හාව. මේ අනදෙන්නේ තණ්හාව. ඉතින් තණ්හාව අපි අනදෙන නිලධාරී තනතුරට පත් කරගෙන සිටිනවා නොදන්න කම නිසා. ඒක තමයි අවිජ්ජා කියන්නේ. ඒ නොදන්න කම නිසා අපේ අනදෙන නිලධාරී තනතුර දීලා තියෙන තණ්හාව. ඉතින් එයා කෙලවරක් නැතුව අනදෙනවා. මේ දේ ඕනේ කියනවා. නැතුව බෑ කියනවා. කොහොම හරි ලබා ගන්නට කියනවා. ඒ වෙනුවෙන් අපිව දක්වනවා. ඒ දේ ලබා ගත්තහම නවතින්නේ නැහැ. ඊට පස්සේ තණ්හාව කියන එක වැඩක් නෑ. ඕක හරයක් නෑ. අන්න හරය අතන තියෙන්නේ. තව දෙයකට දක්වනවා. ඒ දෙයට දුවනවා. මේ දිවිම මිස ඒ කියන්නේ ජය කණු දිනුම් කණු එකින් එක එකින් එක එකින් එක ඇටින් ඇතට පෙන්නනවා ජය කණුවෙන් ජය කණුවක් යටවත් ඒ ජයග්‍රහණයේ විදිහට තණ්හාව ඉඩ දෙන්නේ නෑ. තවත් තැනක් පෙන්නනවා හදිස්සි වෙන්න. පරක් වෙන්න එපා. ඔබ ප්‍රමාදුනොත් තව කෙනෙක් එතෙන්ට යයි. ඉතින් මේ තණ්හාවේ ඒ නිසා තමයි ඔය තණ්හා විස්තර කරන්නේ ස්වාමී කියලා. අපි අහලා තියෙනවා මේ ඔය රත්පාල හාමුදුරුවන්ගේ කතාව මහරහතන් වහන්සේගේ මේ මුළු කතාවම කියන්න වෙලාව නෙමෙයි. තුමා සිටු කුමාරේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මහණ වෙන්න ඕනම. හැබැයි මහණෙන්න දෙමව්පිය අවසර දුන්නේ එකම පුතා නිසා. ඉතින් මෙතුමා කලේ උපවාසයක් කළා. නොකානු දෙයි කියා සිටු මාලිගාවේ එළියේ මහණෙන්න අවසර දුන්නේ නැත්නම් මෙහෙම මැරලා යනවා. ඉතින් දෙමව්පියොත් බෞද්ධත් නෙමෙයි සිටු පවුලක ධම ධනවත් ඉතින් මාණයක් තියෙනවා. ඒගොල්ලෝ කියා ඇත්තට පොල්ල වගේ. ඉතින් මෙයා දිර දිර යනවා. පස්සේ යාළුවෝ ඇවිල්ලා දෙමාපියන්ට කිව්වා මහණෙන්න අවසර දෙන්න. මහණකම කරන්න බෑ ලේසියි. විශේෂයෙන් සිටු කුමාරයෙකුට. ඒ දවස් දෙකක් ඉඳලා එයි. හැබැයි ඔහම හිටියොත් නම් මැරිලා ගෑ. ඉතින් මේ රත්පාල කුමාරයා මහණ වුණා. මහණෙලා මහරහත් තත්ත්වයටපත් වුණාට පස්සේ රටේ රජතුමා ඇවිල්ලා මේ රත්පාල මහරහතන් වහන්සේගෙන් අහනවා ඇයි ඔබ වහන්සේ මහණ වුණේ? කොදෙනෙක් මහණ වෙනව වෙන හේතු නිසා. ලෙඩ වෙලා වයසට ගිහිල්ලා ආර්ථික ප්‍රශ්න නිසා කවුරුත් සලකන්නේ නැතිකම නිසා යොම හේතු හතරක් කියලා. ඇයි ඔබ වහන්සේ මහණ වුණේ? මේ සිටු කුමාරයෙ. ඉතින්දී මේ උන්වහන්සේ හේතු හතරක් කියනවා. එකින් එක හේතුවක් තමයි අපි කවුරුත් අහලා තියෙන මේ ඌනෝ ලෝකෝ අදිත්තෝ අන්හාදාසෝ. ඒක තමයි හතරවෙනි හේතුව. මෙලෙම උණයි උණයි කියන්නේ මොනවා හරි අඩුවක් තියෙනවා. අඩුවක් පෙන්නනවා. අර දෙ නෑ මේ දෙ නෑ අතන බලන්නේ කියලා නෑ තාම. අර දෙ කාල නෑ මෙහෙම උණයි. මේ ලෝකේ අපිට පේන්නේ එහෙම දෙයක් විදියට. ඒ නිසාම මේ අතෘප්තියෙන් ඉන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ. අතිත්තෝ කියන්නේ අතෘප්තියෙන් ඉන්නේ. ඒකත් තණ්හාදාස. තණ්හාවේ දාසයන්. තණ්හාව තමයි ස්වාමියා. අපි තම දාසිය. ඉතින් මේ තව ලස්සන කතාවක් තියෙනවා කියන්න වෙලාව තියෙන්නේ නැහැ විනාඩි දෙක තුනකින් කියන්න පුළුවන්.
පුළුවන් ඔව් අපිට වෙලා තියෙනවා.
මේ කතන්දරය එක විශාල මේ පොල්ලත්තක තිබුණා. ඒ පොල්ලත්තේ කොලත්ත මැද ඒ කොලත්ත අයිති අයිතිකරුගේ සුවිශාල මහල් දෙමහල් නිවාසය තිබුණා. ඊටාම වටිනා සුඛෝපභෝගී නිවාසයක්. ඉතින් හැමදේම මේ ස්වාමී ඇවිල්ලා ඒ බල්කනියට ඇවිල්ලා වටේම වත්ත බලනවා. අතර සිය ගානක වත්තක් හරි සතුටුයි. ඉතින් මෙහෙම බලනකොට ඈත පේනවා ඒ වත්තේ ගේට්ටුව හරියේ මුරකාරයාගේ ගෙදර. මේක පැලා. කොයි වෙලේ කඩන් වැටෙයිද දන්නේ නැහැ. අතමැටි ගහපු ගෙයක්. මුංචි පැලක්. පොල්ලත් මහලා. ඉතින් මේක ඉන්නේ මේ බිරිඳයි මුරකාරයා. ඉතින් උදේ පාන්දර දකින්නවා මේ දෙන්න හරි සතුටින් එළියට ඇවිල්ලා ඉතින් අර බිරිඳ තේකක් හදලා දෙනවා. මෙයා තේක බොනවා සතුට ස්වාමීජී දෙනවා මේ මුරකාරයයි බිරිඳයි. ඉතින් සමහරට මොනවා හරි හීල් බත් එකක් අන්න එහෙම කන්ටලුකෝ වැටුකුත් නැහැ. ඉතින් හැමදාම උදේට ඇඳලාට මේ දර්ශනේ දකින්නකොට මේ ස්වාමියාට හිතුණා මේ මගේ ගෙදර නැති සතුටක් මේ ඇය ළඟ තියෙනවා. මගේ ළඟ නෑ මේ සතුට. වේදෙන ළඟ තියෙන හැබැයි ඒක මගේ ළඟ තියෙනවා. මෙයා ඉඳ හරියට ගියක් නෑ. කොයි විදිහේ වහලේ කඩන් වැටෙයිද දන්නේ නෑ. ඕන වෙලාවක රස්සාව නැති වෙන්න පුළුවන්. එදා වේල කන්ටනේ. හැබැයි මොනතරම් සතුටින් ඉන්නවා. හැබැයි ඒක මට තියෙන්න ඕනේ වගේ කෝටි ගාණක්. හැබැයි ඒකෙන් දශම ගාණක්වත් නැති නෑ. දැන් මෙහිම ආවහම මෙන්න සතුට සතුට පුරුෂ වෙනස. අනේ මේ සතුට කොහොමද මං ගන්නෙ කියලා විවණන් කමක් නෑ. එබැවින් මෙතුමා බැලුවේ කොහොමද අර සතුට නැති කරන්නේ? එහෙම හිතලා කල්පනා කරා කොහොමද නැති කරන්නේ? ඉතින් කල්පනා කළා හොඳ ව්‍යාපාරික නුවණක් ආවා. නුවණක් ඇවිල්ලා අර උදේ පාන්දරේ මුරකාරයයි ඒ පවුලයි අවදි වෙන්න මොහොතකට කලින් ඒ පැලල් ළඟට ගිහිල්ලා කුංචි ලියුම් කවරයක් තියලා ආවා දොරක. තියලා ආවට පස්සේ ඉතින් අර දෙන්න වෙනදවගේ හැරලා එළියට ඇවිල්ලා බලනකොට ලියුම් කවරයක් තියෙනවා කිම ඒක විජහට ආරම්භ වෙනවා මේක මුදල් තියෙන මුදල් මේ කල්පනා කරන මේ කොහොමද මුදල් ලැබෙන්නේ මේ කවදාවත් මෙයාට හිතෙන්නේ නැහැ මේ තමන්ගේ ස්වාමියා මුදලක් දෙන්න කියලා මොකද ඒ ස්වාමියා හරියම ලෝභයි මසුරුයි අඩිය කපනවා මිසක් වැඩි කරන්නේ නැහැ ඒ නිසා අපේ අවංකකමට දෙවියන් දීප තැහැක්කා අපි මේකට මොකද කරන්නේ දෙන්න කල්පනා කරන්න මේක තිබ්බේ කීයද දන්නවද රුපියල් 99ක් රුපියල් 99ක් තමයි තිබුණේ ඉතින් මේ දෙන්න කල්පනා කරා මොකද කරන්නේ මේක මොකක් අඩුපාඩු වෙනද ගන්න පුළුවන් තව කෑම බීම ගන්න පුළුවන් පුටුවක් ගන්න පුළුවන් ඒ සියල්ල අතර එක මේක සිතිවිල්ලයි දෙන්නට මාවෙන්නේ 99 අපි 100ක් කරන්නේ මේක 100ක් කරන්නේ මොකද 99 ගානක් නෙමෙයි මම ටික දවසක් ගිහිල්ලා අර ස්වාමියා මතු මහලට නැගලා බලනකොට තේරෙනවා මේ දෙන්න රණ්ඩු වෙනවා. උදේ පාන්දර හැරිලා ඇවිත් එක්කෙනෙක් රණ්ඩු වෙනවා. ඔයා වියදම් කරනවා වැඩි. දැන් සීටි නෑ. ඉදි නැතුව ඔබ මොකද අපිට ඉතිරි කරන්න. අර සතුටක් නෑ, සාමයක් නෑ, සරල බවක් නෑ. ලැබුණු අනුනාමේ සතුටක් වෙන්න බැරි වුණා. අර නැහැයි කියලා හිතුව රුපියල හින්දා තිබුණු සතුට අහිමි කරගත්තා. ඉතින් මේ 99 හැම විටම මිනිස්සයා කියලා තියෙන්නේ 99 කියලා 100 ඉලක්කය පෙන්නනවා. ඒ කවදාවත් සාක්ෂාත් කරගන්න පුළුවන් ඉලක්කයක් නම් නෙවෙයි.
සී ඉලක්කේ කවදාවත් සාක්ෂාත් කරගත හැකි ඉලක්කයක් නම් නොවේ. මම පළමු කී පරිදිම මේ වැඩසටහන ගැන බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ අතර ප්‍රශ්නයක් සමග ප්‍රතිචාරයක් ඉදිරිපත් කරලා තියෙනවා. Thank you for this most amazing program. My question is to my understanding, humans and animals, even plants, are not designed to be happy. Or even content by nature. What I mean is we need more within brackets tanha. We try to satisfy with what we have. Isn't it we go against nature? Thank you. My understanding is humans and animals, even plants, are not designed to be happy or even content by nature. What I mean is we need more. That means tanha, we need more. If we try to satisfy with what we have, isn't it we go against nature? Mahitana Uttumata Uttara Athena Aikata.
ඔව් මේ nature නැත්තම් ස්වභාවය හරිම තේරුම් ගන්න අමාරු දෙයක් nature එක නැත්තම් ස්වභාවය තේරුම් ගත යුතු දෙයක් නමුත් තේරුම් ගන්න පහසු නෑ මේ අපි nature කියන එකටම නෙමෙයි nature කියන්නේ අපි nature කියන්නේ පරිසරයටනේ ඒ පරිසරයටත් nature එකක් තියෙනවා පරිසරයටත් ස්වභාවයක් කියන ස්වභාව ස්වභාවික කියන දෙයකට ස්වභාවයක් තියෙනවා ඒක තමයි හොයාගන්න ඕනේ මේ නැතු අපි පේන ඔය කැලේයි යැලි සහසයි මුදයි මේව නෙමෙයි nature කියන්නේ මේ දේවල් වල nature එක මොකක්ද කියන එක තමයි හොයාගන්න ඕනේ ඒක දෙන්න නෑ ඉතින් මේ ප්‍රශ්නේ හරීම අර්ථානික ප්‍රශ්නයක් සත්තු මිනිස්සු ගහකොළ මේවා සෑහීමකටපත් වෙන දේවල් නෙමෙයි. සෑහෙන දුරකට ඇත්ත. දැන් ගහකොළ වුණත් හොඳට බලන්න දැන් මේ නිල්ලඹ එක හොඳට පේනවා. මෙහෙට අවුව හරි අඩුයි. අවුව අඩුවෙන් තමයි දවස් ගණන් අවුව නේ. ඉතින් මේ ගහස් කොළන් වලට පවතින්න බෑ අවුව නැතුව. මේ හැම පැලයක්ම බලනවා මුලින්ම අවුව ගන්න. මොකද ඊට කලින් තව පැලයක් ඊට උඩින් වැවුනොත් අර යට පැලේට අවුව නැති වෙනවා. නිසමයන් තරඟයට උස යනවා. yeah ඒ ගහකට යන්න පුළුවන් උස යන්න ඕනේ උස නෙමෙයි යන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේ තරඟය නිසා. ඉතින් ප්‍රතිඵලය මොකද වෙන පුංචි බුලඟකට මේකස් කඩන් වැටෙනවා. මේ තරඟයක් කලේ නැත්තම් තියෙන දේ සතු වෙලා ඉන්න පුළුවන් වුණා නම් ඊට වැඩි කාලයක් තියෙයි. ඊට වැඩි මල් පල්ලලන්නේ. ලෝකයට සේවයක් කරයි ලස්සනක් වෙන්නයි. හැබැයි එකක්වත් නෑ මේ තරඟෙට අනිත් ගහට කලින් ඉර එළිය ගන්න ඊට වැඩි ඉර එළිය ගන්න එයාට ඉර එළිය දෙන එක වහන්න ඕනේ කියලා උඩට උස්සලා බොහෝ ඉක්මනට හුලඟකට අහුවෙලා නැත්නම් හිණයක් වැදිලා මැරිලා යනවා කඩාවැටෙන. ඒතර සත්තු අතර තරඟයක් තියෙනවා. හැබැයි සත්තු සෑහීමකට පත් වෙනවා. තරඟෙ තිබුණාට සතෙක් බොහෝම ඒ වේන බඩගින්න පිරුණාම එතනින් ඉවරයි. ඊට පස්සේ ආයෙ බඩගින්න වුණාම තමයි සතා ඊළඟ ආහාර වේල ගැන හිතන්නේ. ඒක හංගපු දැනට ආපහු යන්නේ. දැන් මානවයා ගත්තාම ගස්කොළන් වලටත් වඩා සත්තුටත් වඩා අසීමාන්තව ඒ අතෘප්තියට පත් වෙනයි. ගහකොළට සත්තුන්ට සාපේක්ෂව මිනිස්යා තරම් අතෘප්තියට පත් වුණු අවද්දයක් තවත් කෙනෙක් මේ විශ්වයේ නෑ. ඒ බව කියන්නේ අපි දන්න විශ්වයේ නෑ, අපිට පේන විශ්වයේ නෑ. දැන් මේක තමයි පැවැත්මට ඕනේ දේ. මේ පැවැත්මට අවශ්‍ය විදියට තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. ගහගෙන හරි මරාගෙන හරි අනිත් එක්කෙනා යට කරගෙන හරි පවතී. පැවැත්ම. ඒකට ස්වභාවය කියන්න පුළුවන්. මේ පැවැත්මේ ස්වභාවය මෙන්න. ඒ පැවැත්මේ ස්වභාවය විතරක් නම් තියෙන්නේ ඒ වෙනම වෙන විකල්පයක් නැහැ ඔහොම ගහගෙන මරාගෙන කාකොටාගෙන තමයි ඉන්න වෙන්නේ. හැබැයි තව ස්වභාවයක් තියෙනවා මේ පවතින්න පුළුවන් පවතින්න ඕන නම් කියන්නේ පැවැත්ම අවශ්‍ය නම් ඒ පවතින්න ඕන ක්‍රම දෙකක් තියෙනවා හොඳින් පවතින්නත් පුළුවන් නරකින් පවතින්නත් පුළුවන්. දෙක තමයි පින පව විදිහට විස්තර කරන්නේ. මේ දෙකෙන්ම පැවැත්ම තමයි සිදුවෙන්නේ. හැබැයි මේ පවතින්න පුළුවන් ස්වභාවයන් දෙකක් වෙන්නවා. අවකර කර පවතින්නත් පුළුවන්, පින් කරමින් පවතින්නත් පුළුවන්. ඉතින් එතන බුද්ධිමතෙකුට තෝරගන්න පුළුවන් පිනත් එක්ක පවතින්න. පින්ට ඕන නම් සංසාරේ පිනුත් එක්ක ඉන්න. අවකර කරින්ට ඕනේ පින් කරලා ඉන්න. ඊළඟ ස්වභාවය තමයි පැවැත්ම වගේම පැවැත්ම තියෙනවා. ඒකත් ස්වභාවය, ඒකත් නේචර් එක. ඒක මේ දෙක අපිට දෙකක් විදිහට පෙවුනට අන්තිමට එකක් වගේ එකක්ම තමයි. ඉතින් මේ නැවැත්මේ ස්වභාවය හඳුනගත්තාම අපිට මේ නැවැත්මේ ස්වභාවයත් එක්ක ඉන්න පුළුවන්. ඒක ස්වභාවයට පටහැනි නෑ. පටහැනි නම් ඒක කරගන්න බෑ. කිසිම කෙනෙකුට ස්වභාවයට එරෙහිව යන්න බෑ. හැබැයි මේ යන්න පුළුවන්. මොකද ඒකත් ස්වභාවය නිසා. ඒකටත් මාර්ගයක් තියෙනවා. මාර්ගයක් තියෙන්න බෑ යමක් නේචරයකට විරුද්ධ නම්. නෑ ඒකත් නේචර එකේම කොටසක්. නැවැත්මත් කොටසක් නැවැත්මත් කොටසක් ඒ නිසා තමයි මේ දෙකටම ධර්මතා කියන වචනේ පාවිච්චි කරන්නේ. නැවැත්මත් ධර්මතාවක් නැවැත්මත් ධර්මතාවක්.
නැවැත්ම සහ නැවැත්ම දෙකම ධර්මතාවයන්. ධර්මතාවයන් තේරුම් ගැනීමට මම හිතන්නේ අපි මනුෂ්‍යයන් හැටියට අපට හැකියාව තියෙනවා. ඒකෙන් තමයි ඔබතුමා සඳහන් කරේ. මේ වැඩසටහනේ අවසාන විනාඩි කිහිපයට තමයි අපි දැන් යොමු වෙන්නේ. මම හිතන්නේ අපි බොහොම ප්‍රයෝජනවත් වැඩසටහනක අතරමැද ඉන්නේ අවසාන කොටස. ඒ විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම නිලධාරී මණ්ඩලයේ සියලුම කල්‍යාණ මිත්‍රයන්ට සහ මිත්‍රයන්ට උන්ගේ ලැබෙන සහයෝගය පිටුවහල උදව්ව මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ප්‍රයෝජනවත් ආකාරයට ඔබට ළඟා කර දීමට මට සහයෝගයක් කරන බව මා ඉතාමත් සතුටින් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම වැඩසටහන මාතෘකාව තෝරා ගැනීමෙන් පසු කුමන ආකාරයේ වැඩසටහනක් කළ යුතුද යන්න ඔවුන් මට ප්‍රශ්න මාර්ගයෙන් මා වෙත දන්වා සිටිනවා. හොඳයි. දැන් මේ මොහොතේ සිට ඔබ ඕනෑ පුද්ගලයෙක් ඕනෑම කල්‍යාණ මිත්‍රයෙකුට අවශ්‍ය නම් අපේ ගුරුතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කර සැක කර දැනගැනීමේ අවස්ථාව ලබා දෙනවා. තව එක ප්‍රශ්නයක් යොමු කළා තියෙන කල්‍යාණ මිත්‍රයෙක්. හරවත් ජීවිතයක් යන සමාජයට වැඩදායි පුද්ගලයෙක් ලෙස ජීවත් වීමද නැතිනම් සමාජයට වැඩදායි පුද්ගලයෙක් ලෙස ජීවත් වීමද? එහෙම නැත්නම් මේ දෙකම?
සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන යුතුකමක් වගකීමක් වෙන්න ඕනේ. ඒවා භාගයට කාලෙට බාරගත්ත යුතුකම් වගකීම් භාගයට කාලෙට එම් මෙහින් දමල ගහලා පැනල යන්න බෑ. ඒ වගේම ඒ බාර අරගෙන මුකුත්ම නොකර ඉන්නත් බෑ. එහෙම ඉන්නවා. එහෙම ඉන්නත් තියෙනවා. ඒවා විපාක සහිතයි. විපාකෙ මොකද්ද? ඊට වැඩිය වගකීම් ලැබෙනවා. සංසාරේ ඊට වැඩිය වගකීම් ආරාරින් බැරිම තැනක හිර කරනවා සංසාරයේ අපිට. අපි අපෙන් සමාජයේ වෙන්න තියෙන අපි බාරගත්ත වගකීම් ඉටු කරේ නැත්නම්. ඉතින් ඒ නිසා මේ මුලින්ම බාරගත්ත වගකීම් තියනවා නම් ඒක පුළුවන් මට්ටමට ධර්මානුකූලව ඉටු කරන්න බලන්න. මේක ඉතාම වැදගත්. ඒක තමන්ගේ ජීවිතයේ අවසාන කාලෙකම ආපහු හැදලා බලනකොට සතුටු වෙන්න පුළුවනි, සෑහීමකටපත් වෙන්න පුළුවනි, පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ, සමාජයෙන් දෝෂාරෝපණ හන්ට වෙන්නේ නැහැ. හිත ඒ ටික විතරක් මදි. ඔය තමන්ගේ හෘද සාක්ෂිය තමයි දොස් කියනවා. මොන සමාජ සේවයේ මුළු ජීවිතේම සමාජ සේවයක් කරගත්තත් හෘද සාක්ෂිය කියන ඔයා ලෝකෙට වැඩ කරාට මට මොනවත් කළ දෙන්නේ නැහැ. මම විඳිනවා, විඳවනවා, පුංචි දෙයකට කම්පා වෙනවා. සැලෙනවා. ඉතින් ඇයි මා වෙනුවෙන් යමක් නොකළේ? ඒ නිසා මේ දෙක තමයි සමාන කරන්න දෙන්නේ. ඒක තමයි කියන්නේ අත්වැඩ පරවැඩ සමව සිතන්නේ. අත්වැඩ කියන්නේ තමන්ගේ වගකීම. පරවැඩ කියන්නේ අනුන්ට කරන දේ. අත්වැඩ පරවැඩ සමව සිතන්නේ. මේක අව උපමාවකින් දහමේ කියන වෙන්න තියෙන දෙයි තමන්ට කරගන්න තියෙන දෙයි මේ දෙකම පේන S2ම පේන කෙනෙක් විදිහට ජීවත් වෙන. ඇත්තටම ඉතින් මේ දෙක මේ එකිනෙකට බාධාවක් නෙමෙයි. අපි හිතනවා එකක් අනෙකට බාධාවක් කියලා, ඒක අපේ අදක්ෂතාවක්. මේ දෙක සමබර කර ගැනීම අපේ දක්ෂතාවක්. අනේ දක්ෂතාව තමයි මතු කර ගන්න ඕනේ, දියුණු කර ගන්න ඕනේ.
තවත් එක කල්යාණ මිතුරියක් ඉදිරිපත් කරන තියෙන ප්‍රශ්නයක් යොමු කරන්න කැමැති. සරල ජීවිතයක් යන ධර්ම මාර්ගයට අත්‍යවශ්‍ය අංගයක් බව කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වේ. මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙන්න. සරල ජීවිතයක් යන ධර්ම මාර්ගයට අත්‍යවශ්‍ය අංගයක් බව කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වේ. මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙන්න.
ඔව්, මේ දැන් කරණීය මෙත්ත සූත්‍රයේ කියන කාරණා තුනක් තමයි මම මුලින්ම ඔය සරල ජීවිතයේට අර්ථකථනයක් දෙන්න උදව් කරගත්තේ. එකක් තමයි මේ අපකිච්ච, වැඩ අඩු බව. ඊළඟට සන්තුෂ්ටිය සහ තුන්වෙනි කාරණේ සුබරෝච. සුබරෝච කියන්නේ බරක් නැති බව. Tamanට බරකුත් නැහැ අනිත් අයට. එතකොට දැන් සරල කියන වචනේ මේකේ නැහැ කොහෙවත්. කරණීය සූත්‍රයේ සරල ජීවිතය කියන එක නැහැ. හැබැයි ඔය විදිහට ඒක අර්ථකථනය කළා කියනවා. සරල ජීවිතයක් නම් කොහොමද? දැන් මේ මෙහෙම ඕන වෙන්නේ එකක් තමයි මේ ජීවිතේ සංකීර්ණ වුණාම කෙලෙස් වැඩෙනවා. මේ සංකීර්ණ වෙනවා කියන්නේම තියෙන කෙලෙස් වැඩි වෙනවා, නැති කෙලෙස් උපදිනවා. දෙවෙනි කාරණේ විවේකේ නැති වෙනවා. මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දේ ධර්ම මාර්ගය යන්නේ විවේකේ නැහැ. මොකද වෙලාවක් නැහැ. ජීවිතේ සංකීර්ණ වුණාම වැඩ වැඩි වෙනවා. තුන්වෙනි කාරණේ විවේකයක් ලැබුණා මහන්සි. වෙලාවක් ලබා ගත්තා. ඒ වෙලාවේ හරි මහන්සි, වෙහෙසයි, ආතතිය. බණක් අහන්න බෑ. එතන වාඩිලා හිටියත් ඉඳ යනවා. බලහත්කාරයෙන් ඇරගෙන හිටියත් කියන ටික මතක නෑ, තේරෙන්නේ නෑ, ඇහෙන්නේ නෑ. භාවනාවක් කරගන්න ගියාම එතන අමාරුයි වාඩිලා ඉඳ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි මේ ගැටලු පලිබෝධ කියලා මේවට කියන්නේ. මේ පලිබෝධ හුඟක් අඩු කරගන්න පුළුවන් ජීවිතය සරල කර ගැනීම තුළින්. ආයෙත් කියන්නේ සරල බව කියන්නේ ඉලක්කයක් නෙවෙයි, ඒකත් මාර්ගය. ඒක ඉලක්කය කරගෙන නවතින්න එපා. සරල බව වාහනයක් කරගෙන මේ යන්න තියෙන ගමන යන්න.
මේ මොහොතේ තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ කැමති ප්‍රශ්න ඔබතුමා කෙලින්ම ඉදිරිපත් කරන්න. ගුරුතුමනි, අප දන්නා කෙනෙකු යම් අසත්පුරුෂ ආශ්‍රයක් නිසා ඉතා සීග්‍රයෙන් තණ්හාවේ දාසයෙකු බවට පත් වෙමින් අකුසල් රැස් කරගන්න බවක් දකින විට ඉතා සංවේගයක් ඇති වෙනවා. එවන් අවස්ථාවක දහමින් සරලව කරුණු පැහැදිලි කරත් එය එම පුද්ගලයා ජීවිතයට ගලපා නොගන්නා බවක් දකින විට අප එම පුද්ගලයාව ඉන් මුදවා ගැනීමට කුමක් කළ යුතුද? ඒ තමයි ප්‍රශ්නය අහන්නේ. ඔබතුමාගේ උත්තරය බලාපොරොත්තු වෙනවා.
හොඳයි. මේ මුලින්ම අගය කරන්න ඕනේ සංවේ නැත්නම් ඕනේ දෙයක් නට කමක් නැහැ කියා ඔය අහක බලාගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්න බැරි කම ඒක අගය කරනවා. ඒ සංවේදී බව, කරුණාව, මෛත්‍රිය, දයාව, ආදරය මේවා අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් මේ දැන් ඔය අවවාද උපදෙස් දෙන්න යෑම බොහොම පරිස්සමින් කරන්න තියෙන දෙයක්. ඒ සඳහා සුදුසු වෙලාව හොයා ගන්න ඕනේ. සුදුසු අවස්ථාව, සුදුසු වචන මේකේ සියල්ලම ගැළපෙන වෙලාවක, ගැළපෙන තැනක, ගැළපෙන ස්වරයෙන් ගැළපෙන කෙනෙකු තමයි කරන්නට ඕනේ. ඉතින් බොහෝ විට අපි හුඟාත්ම හිතවත් කෙනෙක් නම් අපිට අමාරුයි අවවාදයක් දෙන්න. මොකද එයා හිතවත්කම නිසාම එහෙම අහන්නේ නැහැ. අවවාදයට වැඩිය ආදර්ශයේ වටිනවා. මේ සතියනවට වැඩිය එයාට දැනෙන්න, පේන්න, අරින්න ඔබ ජීවත් වෙන සරල අනිපෙච්ච ජීවිතේ එක අගේ කරන්න. එයාව කියලා දැකීම, විවේචනය කිරීම, වෙනුවට තමන්ගේ සරලත්වය ඒක කොච්චර සුවයක් විඳිනවද කියන කාරණේ ඇනුම් පදයක් විදිහට නෙවෙයි වරින් වර කියන්නේ. ඒකත් දැන් මෙතෙන්දි පුංචි කතාවක් මතක් වෙනවා. ඒක අමාත්‍යවරේ මේ අමාත්‍යවරයාට දවසට හිතුණා තමන් කොපමණ ධනයක් හම්බ කරලා තියෙනවද කියලා දැනගන්න. ඉතින් එතුමා මේ එතුමාගේ ධනකාධිකාරීවරයා ඇඳවලා ඇහුවා මේ කිව්වා මං කොච්චර උපයලා තියෙනවද? වත්තම් කීයද මගේ පෞද්ගලික ධනෙ ගණන් හදලා මට කියන්න. ඉතින් මේ account සතියක් විතර ගණන් හදලා 1000ක් කියලා හරියට සතුටින් කිව්වා. ඇමතිතුමනි ඔබතුමා හම්බ කරලා තියෙන ප්‍රමාණය මට මෙහෙම කියන්න පුළුවන්. තව પરම්පරා දෙකකට ඇති. ඉතිරි પરම්පරා දෙකක් කිසිවක්ම හම්බ කළේ නැතත් ඔබතුමා හම්බ කරලා තියෙන මේ ධනෙ ඇති ඒ પરම්පරා දෙකට. ඉතින් ඔබතුමාට කිසි බයක් නැහැ. දැන් ශාම ගියා. බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මේක ඇහුවම මේ ඇමතිතුමා හරි දුම්නසටපත් වුණා. අවපීඩණයටපත් වුණා. ඉන්නේ account එකක් පුදුමයි. ඇයි මෙයා depressed වුණේ කියලා. මේ සතුට වෙන්න ඕනේ කාරණේ. ඉතින් මම දවස් ගණන් කල්පනා කර කර ඉන්නවා. දැන් හරියට කන්නේ බොන්නේ නැහැ. පස්සේ එක යාළුවෙක් ගිහම මොකද මේ වුනේ? එතකොට කැමතිතුමා කියනවා මගේ ධනෙ මට මැනගන්න ඕනේ නා. ඉතින් මම මතක නැහැ මම කොච්චර හම්බ කළා තියෙනවද කියලා. ඒ නිසා ඒ ගැන මේ ඔඩිටර් කෙනෙකුට කිව්වා. ඉතින් ඒ account එකෙන් හරි ඔඩිටර් හරි මේක කොහොම තක්ෂේරු කරලා මට මෙහෙම කිව්වා. પરම්පරා දෙයකට හම්බ කළා. ඉතින් කොච්චර සතුටුද ඔබේ පුතු ඔබේ නුඹරන්නේ අය ඔක්කොම ඔබට දෙන්නේ. එනකට තුන්වෙනි પરම්පරාවට ආයි රස්සාවක් කරන්න වෙනවනේ මගේ. මට ඒක තමයි දුක කියන්නේ. තුන්වෙනි પરම්පරාවට රස්සාවක් කරන්න. දැන් මේකට උපදේශයක් දෙන්න බෑනේ. ඊපස්සේ මෙයා කිව්වා මේ අන්න අතන ඉන්නවා මේ යෝගිවරේ ඉහිලා පොඩ හම්බ වෙන්න. ආ එහෙමද? එයා කීයක් ගන්නවද කියලා ඇහුවා මේ උපදේශක. මම එහෙම සල්ලි ගන්නෑ. ඉතින් කැමති නම් ඔය කෑමක් අරන් ගිහිල්ලා දෙන්න දානෙම. ඉතින් මෙතුමා එතුමා කන විදියට බොහොම අංග සම්පූර්ණ ආහාර වේලක් අදාගෙන උදේම ගියා යෝගිවරයා හම්බෙන්න. ඉතින් ගිහිල්ලා ඒ ආහාර වේල පිරිනැමුවා. පිරිනැමුවාම යෝගිවරයා කිව්වා මම ආහාර අරගෙන ඉන්නේ. ඔබෙන්ට කලින් කෙනෙක් ඇවිල්ලා මට උදේ කෑම දුන්නා. උදේ කෑම පිළිගන්නවා. ඉතින් මම කාලා ඉන්නේ. ආයි මට එපා. එනකොට මේක දවල්ට ගන්න. යෝගිරේ කියනවා එහෙනම් මම දවල්ට කන්නේ නැහැ. එහෙනම් මේක රැට කන්න. මේක හරි වේදමක් කළා මං ගෙනෑවේ. මේ තියෙන උගක් ඒව පිටරටින් ගෙනෑපුවා. මේ රටේ උගක් අය දන්නේ නැහැ මේ කෑම. ඉතින් මේ යෝගිරේ කොහොම රැට කන්නේ නැහැ. එහෙනම් හිත තියාගෙන දෙන්නේ යෝගිරයා කියනවා එහෙම සිරිතක් අපේ නැහැ. එහෙම සිරිතක් අපේ නැහැ. ඒවලිට බඩගිනි වෙනකොට තිබුණොත් කනව නැත්තන් නැහැ. තිබුණොත් කනව නැත්තන් නැහැ. දෙහෙට කවුරුවත් දුන්නේ නැත්තම්. ඉතින් දුන්නේ නැත්තම් ඉච්චට. ඉතින් ඔබතුමා ළඟ නැද්ද මේ බැංකු නැහැ. බැංකු කියනවා මොනවද කියන්න දන්නේ නැහැ. එතකොට ඔයරි හංගල කැම තියෙනවද? මේ හංගලක් කැම නැහැ. ඉතින් එහෙනම් මොකද වෙන්නේ? මොනවත් වෙන්නේ නැහැ. දැන් මම මෙච්චර කල් එහෙම තමයි හිටියේ කියලා එතුමා කියනවා. මෙච්චර කල් එහෙමයි හිටියේ. ලැබෙන වෙලාවලුත් දෙනවා. නැළැ හැබැයි මම දැන් පිට කෑම ගැන මම හිතන්නේ නැහැ. පිට කෑම ගැන ඉතරනේ නෙමෙයි හිට ගැනත් මගේ නෑ අදහසක්. දැන් මේ වෙලාවේ ඔබතුමා ඉන්නදී ඔබතුමා තමයි මෙතන කියන්නේ. දැන් මේ වර්තමානයේ අර්ථය අපි කතා කරමු. දැන් මෙහෙම කියනකොට මෙතුමාට හිතුණා මේ මොනතරම් මේ සෑහලුවක්. දැන් මට තියෙන බර නෑනේ මට මේ ජීවිතයටත් ගන්න. ඊළඟ પરම්පරාවටත් හම්බ කරගන්න. තුන්වෙනි પરම්පරාවටත් තියෙනවා. මගේ ඊළඟයි ඊළඟයි. ඒත් හැබැයි හතරවෙනි પરම්පරාවට නැති එක තමයි මට තියෙන ප්‍රශ්නේ. හැබැයි මේ යෝගීවරය හරි සතුටින් සෑහලුවෙන් ඉන්න කිසිම දෙයක් නැතුව අඳුම ගානේ හෙට කෑමක් ගැනවත් නෑ විශ්වාසයක්. ලැබෙයිද නැද්ද? අනේ පණිවිඩය ලැබුණාට පස්සේ අර අවපීඩනයක් නැති වුණා. අවපීඩනය නැති වුණා විතරක් නෙමේ අර પરම්පරා ගානකට හම්බ කරගෙන තියෙන දේවල් සමාජ සුභ සිද්ධිය සඳහා ഇതുමා යෙදෙව්වා. ඉතින් මේ හොඳම දේ තමයි මේ සුදුස්සෙක් බලලා ඒ සුදුසු වෙලාවක ආදර්ශයක් දෙන්න බලන්න. අවවාදයකට වැඩි වටින්නේ ආදර්ශය.
අවවාදයකට වැඩි වටින්නේ ආදර්ශයක්. මම හිතන්නේ ඔබතුමා අපි සියලු දෙනාටම මා ඇතුළු අපි හැමෝටම මේ බොහොම හොඳ ලස්සන කතන්දරයක් කියලා දුන්නා. එයින් බොහෝ ජාති ගන්න තියෙනවා වගේම මගේ වෘත්තීය ජීවිතයට පවා මම හිතන්නේ ඒක බොහොම ලොකු ප්‍රයෝජනවත් වෙන කතන්දරයක් කියලා මම හිතෙනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සලකන්න කියන එක. තවත් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ තවත් කල්‍යාණ මිත්‍රෙක් ඉදිරිපත් කළා තියෙන්නේ. සරල ජීවිතයක අගය තේරෙන්නේ සංකීර්ණ ජීවිතයක් ගතකොට. එහෙන් නිදාස් වී ආතතියෙන් තොර සරල ජීවිතයක් ගත කරන කෙනෙකුටයි අපි මේ ගැන කතා කරා. නමුත් බොහෝ දෙනෙක් මේ නිදාස භුක්ති නොවිඳ දරුවන්ගේ දරුවන් වෙනුවෙන් නැවතත් ආතතියක් ඇති කර ගන්නවා. මෙසේ කරන්නේ ඇයි? එසේම සරල ජීවිතයේ ගොඩක් කම්මැලි කියා සිතා නැවතත් ආතතියක් හදා ගන්නවා. මනසින් සරල ජීවිතයක් ප්‍රතික්ෂේප කරනවා. නැවතත් තරඟකාරීත්වයක් හොයාගෙන යනවා. මෙවැනි සිතක ස්වභාවය පහදා දෙන්න. මම ඔබතුමාට මුලින් කිව්ව පරිදි මේ ප්‍රශ්නේ දෙස මේ මාත්‍රිකාව දෙස නොඑක ආකාරයෙන් දෘෂ්ටි කෝණ වලින් බැලිය හැකි. මේ තවත් එක කල්යාණ මිත්‍රෙක් මේ ප්‍රශ්නේ දෙස බලපු ආකාරය මම කැමැති ඔබතුමාගේ හඳ අවදි කරවන්නට මේ උත්තරයක් සඳහා.
මේ ගැන අපි පෞගිය ප්‍රශ්න කීපෙදීම කතා කළා. මේ හිතට එහෙම ඉන්න දෙන්නේ තණ්හාව. එයාව එයාට අපි ප්‍රධානත්වේ දී තිබෙන තුරු එයා අපට විවේක ගන්න දෙන්නේ නැහැ, විස්රාම ගන්න දෙන්නේ නැහැ, නිදා ගන්න දෙන්නේ නැහැ, අසනීප වුණා කියලා බෙහෙත් ගන්න දෙන්නේ නැහැ. කරන්න තියෙන දේවල්, කරගන්න බැරි වුණු දේවල්, කළ දේවල් වල අඩුපාඩු අද නැහැටි මේවම තමයි යෝජනා කරන්නේ අප මෙහෙවන්නේ. එහි ඉවරයක් නැහැ. මරණකලු තණ්හාව අපි මඩ ගන්න. දැන් ඔය අපි හිතුවට මේ වැඩ ගන්නේ ඒ ඔබ තුමියේ හිතුවට ඔබේ ඔබ තුමියගේ දරුවන් මුණුගුරන් මිනිබිරියන් තමයි ඔබ තුමියගෙන් වැඩ ගන්න කියා කො ඒ ඇයිද වැඩ තමයි ඔබ තුමිය කරන්නේ කියලා නෑ. ඇත්තේ එනිමේ තණ්හාව තමයි ඔබ තුමියගෙන් වැඩ ගන්න. එක එක්කෙනා පෙන්නලා එක එක්කෙනා හරහා තණ්හාව වැඩ ගන්න. ඉතින් මෙහි ඉවරයක් නෑ. මේකට රැවටුනොත් නම් ඉවරයක් නෑ. මැරෙන තුරුත් වැඩ ගන්නවා. මැරෙන වෙලාවෙත් වැඩක් ගන්නවා. මැරෙන පස්සේ තණ්හා වැඩ ගන්නවා. මැරුණා කියලා තණ්හාවෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් මේ කාරණේ තේරුම් ගන්න. තේරුම් නොගත්තොත් නම් වෙන්නේ මහ විනාශයක්, මහ හානියක්. ඉතින් මේට ගැළපෙන සමාජ ක්‍රමයක් තමයි අපිට කලින් තිබුණේ. ඔය බෞද්ධ පොතපතවල එහෙම තියෙන්නේ මේ ක්‍රම හතරක් ගැන. තරුණ කාලේ ළමයේ ඉපදිලා ඊට පස්සේ ළමයා වැඩිලා තරුණයෙක් වෙනකල් ඉගෙන ගන්නට කියනවා. බ්‍රහ්මචර්ය කියන එකෙන් අදහස් කරන්නේ ඒ බ්‍රහ්මචර්යාව විතරක් නෙවෙයි උතුම් චර්යාව කියන එක බ්‍රහ්මචර්ය කියන්නේ. ඒතර ඒ තරුණයෙකුට තරුණියකට තියෙන බ්‍රහ්මචර්යාව තමයි විශේෂයෙන් තරුණ කෙනෙකුට ශිල්ප ශාස්ත්‍රය කියන්නේ. මේ දෙක ශිල්ප ශාස්ත්‍ර. ශාස්ත්‍ර කියන්නේ පොතේ පතේ දැනුම. ශිල්ප කියන්නේ ජීවත් වෙන හැටි, ජීවත් වෙන්න ජීවනෝපාය මේවා. මේ දෙක ඉගෙන ගන්න ඕනේ. ඒත් මේ දෙකත් මම මාර්ගගත ඔන්ලයින් විදිහට නෙමෙයි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඉගෙන ගැනීම තමයි අනුමත කරලා තියෙන ක්‍රමය. ඉතින්දී බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. පොත විතරක් නෙමෙයි තව බොහෝ දේ. ඊළඟට එයින් ඉගෙන ගත්තට පස්සේ එයින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. තමයි ඉගෙන ගත්ත දේ සමාජයට තමන්ට. ඊළඟට විවාහ ජීවිතේ සාමාන්‍ය ගිහි ක්‍රමයට විවාහ ජීවිතේ. ඒ විවාහ ජීවිතේ ගත කළා ඊට පස්සේ ළමයි හම්බ වෙනවා. ළමයි ලැබුණාම ඒ ළමයි හදන්න ඕනේ, වඩන්න ඕනේ, ළමයින්ටත් අර ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නත් මඟ පෙන්වන්න ඕනේ. එහෙම ගිහිල්ලා ඒක ලොකු කාර්යයක්. එහෙම ගිහිල්ලා පළවෙනි දරුවා තමන්ගේ පළවෙනි දරුවට දරුවෙක් ලැබුණාම ඒ දරුවා හදන හැටි කතා කියලා දෙන්න ඕනේ. දරුවා හදන හැටි කියලා දෙන්න ඕනේ. මොකද මේ හැටි අත්දැකීම නැහැ. එහෙම කියලා දීලා තමන්ගේ දරුවන් පුළුවන් වුණාම දරුවන් හදන්න. ඊට පස්සේ මේ දෙන්න අන්න වානප්‍රස්ථ කියලා කියනවා. ඒක තමයි තුන්වෙනි එක. වානප්‍රස්ථ කියන්නේ ඒ දෙන්න ඊට පස්සේ සමාජය අතහැරලා යනවා. සමාජයෙන් ගත්ත දේ සමාජයට දුන්නා. දැන් සමාජයෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජයට ණයක් නැහැ. ඒ ණය ටික ගෙවලා ඉවරයි. ඊට පස්සේ දෙන්න වානප්‍රස්ථ කියන්නේ ඒ දෙන්නව බලාගෙන ආගමික ජීවිතයක් ගත කරනවා. ඒක කරන්න තියෙන ආගමික කටයුතු කරමින් ඉන්නවා. එහෙම ඉන්නකොට ඉතින් මේ දෙන්නා එක්කෙනෙක් කොහොමද කලින් නැති වෙන්නේ? දැන් වයසයි එක්කෙනෙක් කලින් නැති වෙන්නේ. නැති වුණාට පස්සේ යන හතරවෙනි අවස්ථාව ඉතුරු වෙන්නේ කෙනා ඒ කාන්තාව වුණත් පිරිමියා වුණත් සන්‍යාසී. සන්‍යාසී කියන්නේ ඊට පස්සේ ඒක වෙනම අර පද්ධතියක් තියෙන ජීවිතයක්. එතන පහුදාට කැම තියාගන්නේ නැහැ සන්‍යාසී. ඒව ගැන හිතන්නේ නැහැ. එක තැනක දවස් 7කට වැඩි ඉන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිපත්ති තියෙනවා. අන්න එහෙම ජීවිතයකට යනවා. ඒක තමයි ඉලක්කය. දැන් ඔය ඉලක්ක හතරක් දීලා තියෙනවා. මේ ඉලක්ක සමාජයෙන්, සංස්කෘතියෙන්, ආගමෙන් දීලා තිබේද? නැත්නම් මේ තණ්හාවට අහු වෙලා මේක ඉවරයක් නෙමෙයි. ඒක අන්තිම කාලේ වෙනකොට යන්න තමයි නැස්ති වෙන්නේ. හෙටගෙන හෙටට ඉදිරි කරන්න හිතන්නේ. මොකද හෙට ඉස්තලයිට් හෙටෙයිද මරණියෙයිද දන්නේ නැහැ. ඊළඟට එක තැනක දවස් 7කට වැඩි නෑ. මොකද එක තැනක දවස් 2-3ක් ඉන්නකොට එතන පැලපදියම් වෙන ගතියක්, අයිති වෙන ගතියක් තියෙනවා. එහෙම වුණාම යන්න අමාරුයි. යන්න වුණාම දාලා යන්න වෙනවා. දැන් දාලා යන්න තැනක් නෑ. එක තැනක ඉන්නේ නෑ දවස් 7. දැන් මේ වගේ මේ අපිට අපිව අපේ හිතින් හදාගන්න බැරි නම් අපිට අවශ්‍ය වෙනවා ඒබඳු අරවත් වූ සමාජ ක්‍රමයක්. එහෙම අරවත් සමාජ ක්‍රමයක් තිබිලා අපි නැති කරගන්න තියෙනවා. යා එක්ක ඒක හදාගන්න වෙනවා. සමාජ ක්‍රමයේ හදාගන්න බැරි නම් අපිට අපේ ආධ්‍යාත්මයේ ශක්තිමත් කරගන්න වෙනවා. ඔය හැම ප්‍රශ්නයක්ම එන්නේ අපේ තියෙන තණ්හාව නිසා. දරුවන්ට, දරුමුණුරන්ට, ඒ මුණුරන්ගේ මුණුරන්ට අපේ තියෙන තණ්හාව නිසා.
මා මුලදී කී පරිදි අපේ මේ වැඩසටහනේ අවසාන විනාඩි කිහිපේ මේ අපි ගත කරමින් සිටින්නේ. තව කල්‍යාණ මිත්‍රේකට කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපේ ගුරුතුමන් එක්ක සාකච්ඡා කිරීමට ඒ සඳහා මේ අවස්ථාව හොඳයි. අවසාන වශයෙන් තව එක්තරා ප්‍රශ්න දෙකක් තියෙනවා මට යොමු කළා. මේ ප්‍රශ්නේ සඳහන් කරන්නේ අප සරල භාවයෙන් ඈත්වන්නේ ජීවිත අවශ්‍යතා සහ මමත්වයේ අවශ්‍යතා වෙන්කර ගැනීමට ඇති නොහැකියාව නිසා නේද ගුරුතුමනි? අප සරල භාවයෙන් ඈත්වන්නේ ජීවිත අවශ්‍යතා සහ මමත්වයේ අවශ්‍යතා වෙන්කර ගැනීමට ඇති නොහැකියාව නිසා නේද ගුරුතුමනි කියලා ප්‍රශ්නයක් යොමු කළා කියනවා කල්‍යාණ මිත්‍රයා.
ඔව්, මේ ඒක ප්‍රධාන හේතුවක්. ජීවිතේ වාදේ ඉල්ලන්නේ නැහැ. ජීවිතේ බොහොම සරල ටිකක් ඉල්ලන්නේ. ඒ කාරණේ තමයි දහමේ කියන්නේ මොන තරම් කැම තිබ්බත් එක වේලකට කන්නේ බත්ින් ගානක ප්‍රමාණිකය. කාමර කොච්චර තිබ්බත් නිදිය ගන්න එක කාමරේ. ඇඳවල කීයක් තිබ්බත් එක ඇඳක තමයි එක වතාවක නිදියන්න පුළුවන්. ඇඳුම් කොපමණ තිබ්බත් එක වතාවක එක ඇඳුමයි අඳින්න පුළුවන්. ඉතින් මේ තමයි ඇත්ත. මේ ඇත්ත තමයි අපි කවුරුත් අත්දකින්නේ. අත්දැකකට මොකද අපිට එක පැත්තකින් බයක් තියෙනවා. කන්නාව අපි බය කරනවා. ඒ බය නිසායි අපේ තියෙන මෝඩකම නිසායි මේ දෙක එකතු වුණාම අපි අනන්ත වූ පැවැත්මක් ගැන හිතනවා. ඉවරයක් නම් නැහැ. කෙලවරක් නැහැ. ඒ පැත්තට ගියොත් ඉතින් හොඳම දේ තමයි මේ ජීවිතේට ඕනෙ මොනවද කියලා ජීවිතෙන් අහන එක. අර තණ්හාවෙන් අහනවා වෙනුවට මමත්වෙන් අහනවා වෙනුවට ජීවිතයට හැමකන් දුන්නොත් ජීවිතය කියයි තමන්ට ඕනේ දේවල් කෑමක් ඕනේ කියයි පරිගිනි වෙලාවට ඒ ටිකක් කියයි ඊට ඒකම තව දෙයක් කියයි මට විවේකී ඕනේ කියලා. දැන් ජීවිතය අපිට හැමදාම කියු දෙයක් තමයි එයාට විවේකී ඕනේ කියලා. හැබැයි තණ්හාව ඒක කියන්නේ නැහැ. මමත් ඒ කියන්නේ නැහැ විවේකයක් ඕන කියලා. මේ තියෙන විවේකයක් නැති කරගෙන මේ ඉටු නොවන ඉලක්කයකට අපි දුවනවා දුවනවා දුවනවා. සර ජීවිතයට අහුන්කන් දුන්නොත් සරල වෙන්නත් පුළුවන්. විවේකී ජීවිතයක සතුට මිතිර වෙන්නත් පුළුවන්.
වැඩසටහන අවසන් කිරීමට කලින් තව එක ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. සරල ජීවිතයක සරලත්වය එකිනෙකාගේ ජීවන රටාවන් අනුව වෙනස් ආකාරයේ ඒ ජීවිතවල හරයන්ට වෙනස් ලෙස බලපාන අයුරු පැහැදිලි කරන්න. සරල ජීවිතයක සරලත්වය එකිනෙකාගේ ජීවන රටාවන් අනුව වෙනස් ආකාරය ඒ ජීවිතවල හරයන්ට වෙනස් ලෙස බලපාන අයුරු පැහැදිලි කරන්න.
ඔව් මේ කාරණය මේ ඒ ප්‍රශ්නේ පළවෙනි කොටස ගැන අප කතා කළා මේ සරලත්වයේ සාපේක්ෂ දෙයක් කියන කාරණේ. ඒක සංසන්දනය කරන්න බෑ. කෙනෙකුට තියෙන වගකීම්, හැකියාවන්, කාලය මේ සියල්ල මතයි සරලත්වයේ රඳාපවතින. දමාකිවට මා පයින් එකට ප්‍රමුඛස්ථාන දෙනවා කියලා එමට වෙලාව තියෙන නිසා. හැබැයි එහෙම වෙලාව නැති කෙනෙක් එක්ක සංසන්දනය කළා මට කියන්න බෑ ඔබට වැඩිය මා සරලයි කියලා. ඒ කවුරු හරි කෙනෙක් වාහනේ කියනවා නම් බයිසිකලිය කියනවා නම් පයින් යන කෙනාට කියන්න බෑ බයිසිකලිය යන එක්කෙනා සංකීර්ණයි කියලා. එතකොට කාර්යය කියන කෙනෙකුට කියන්න බෑ බයිසිකලිය යන එක්කෙනා සංකීර්ණ සරලයි කියලා. මේ තව කෙනෙක් අහස් යාත්‍රාව කියන්න පුළුවන්. අර බිම ඉන්න ඔක්කොටම කියන්න බෑ උඩ බලලා ඔබ හරි සංකීර්ණයි කියලා. ඒ සාපේක්ෂ දෙයක්. මේ කොහොමද මේ සරල ජීවිතේ සංසන්දනය කරන්න යන්නේ? අනිත් පැත්ත එක තමන්ව සංසන්දනය කර 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 මනින්ට යන්නේ. ඒක තමයි සරල ජීවිතයක තියෙන නිදහස. මයින්ට ගියොත් නම් ඒ නිදහසක් නැති වෙනවා. තියෙන සරලත්වයේ සතුට විඳින්නත් බැරි වෙනවා මනින්ට ගියොත් එහෙම. මේ සමාජයත් එක්ක අපේ තියෙන වගකීම් එක්ක අපි දැනගන්න ඕනේ. අර සරලම දේ තමයි මේ එතෙන්ට බරකුත් නොවෙන්න, Tamanට බරකුත් නොවෙන්න කොහොමද ඉන්නේ කියලා. ඒකට තමයි සිහිබුද්ධිය කියලා කියන්නේ.
හොඳයි, කල්‍යාණ මිත්‍රයන් සියලු දෙනාගෙම නැවස අවසරයි. අපි මං හිතන්නේ ඉතාමත් ප්‍රායෝගික වැඩසටහනක් ඔබත් සමග බැහැන් ගත කරා. අපි කතා කරා, සාකච්ඡා කරා. මං හිතන්නේ මා මුලදී කිව් ආකාරයටම මේ මාතෘකාව සරලයි වගේ දැනුණාට මේ ඇතුලේ බොහොම ගැඹුරක් තියෙනවා. මං හිතන්නේ අපේ ගුරුතුමන් ඒ ගැඹුර ලිහා ගන්න, එහෙම නැත්නම් ගැඹුරෙන් අපිව එළියට ගන්න බොහෝ උදාහරණ කතන්දර බොහෝ ගණනක් අපත් සමග පැවසුවා. මං හිතන්නේ හරියම ප්‍රයෝජනවත් වෙනවා. මං හිතන්නේ අපිට මේ මාතෘකාව කිසියම් ආකාරයකට තේරුම් ගැනීමට ඔබතුමන් ඔබතුමන්ගේ මේ පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් වුණා කියලා මා විශ්වාස කරනවා. මා කැමතියි අපේ සියලුම අසන්නන්ගෙන්, දැහැන්ගත වන්නන්ගෙන් මේ කිසියම් ආකාරයක ෆීඩ්බැක් එකක්, එහෙම නැත්නම් ඔබ කුමක්ද මේ වැඩසටහන ගැන හිතන්නේ කියලා අපත් සමග සදාන් කරනවා නම් වැඩසටහනෙන් පසුව මම හිතන්නේ මා ඉතාමත් අගය කර සලකනවා. අපි හිතනවා මේ මාතෘකාව ගැන කිසියම් ආකාරයක සාධාරණත්වයක් අපි කරා කියලා. ඒ ජීවිතයේ හරය ගැන කතා කිරීම විශේෂයෙන්ම බොහොම ගැඹුරු මාතෘකාවක් වෙනවා වගේම වුණා වුණත් අපේ ගුරුතුමන් එය ඉතාමත් සරලව උදාහරණ සහිතව අපත් සමග සාකච්ඡා කරා. අවසාන වශයෙන් මේ වැඩසටහන අවසන් කිරීමට මා කැමති තවත් එක කල්යාණ මිතුරියගේ ප්‍රශ්නයකින් මේ වැඩසටහන අවසන් කිරීමට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන අතර ඔබතුමන්ට පුළුවන් අප සැමටම gedara geneya haki අනෙවිඩයක් සමගින් මේ වැඩසටහන අවසන් කිරීමට හොඳින් කාබී ජීවිතයේ රස විඳින්මින් සතුටින් සිටීම හරවත් ජීවිතයක් ලෙස බොහෝ දෙනෙකු සිතති. පින්කම් වලේ නියැලෙමින් යුතුකම් වලකේ මිශ්‍ර කරමින් ගත කරන ජීවිතයේ හරවත් බව තවත් අයෙක් සිතති. සසර කෙලවර කන ගැනීමට අරමුණු කරන අයෙකුගේ ජීවිතේ කෙසේ හරවත් විය යුතුද? මේ ප්‍රශ්නයට උත්තර දෙන අතර ඔබතුමන්ට පුළුවන් වැඩසටහන අවසන් කිරීමට.
වත් වෛද්‍යතුමනි, මේ ප්‍රශ්නය බොහොම හොඳ දැනකට මේ සාකච්ඡාවේ සමාප්තියට ගෙනෑවා. තුනක් එහෙම නැතිනම් මේ
මේ කොහෙද මේ
එකක් තමයි කොහොම හරි කාලා බීලා ඉන්න එක. දැන් මේ ක්‍රමය තිබුණා ඔය චාරක වාදයේ කියලා, මේ ණයට අරන් හරි කන්ද ණය දෙවන්න හෙට දවසක් තියෙද, හෙට අපි ඉඳීද දන්නේ නැහැ. ඒක ගැන හිතන්න එපා. ණයට අරගෙන හරි කාලා බීලා සතුටින් ඉඳ කියන්නේ. ඉතින් මේක හරි අදි භෞතික වාදයක්. මේක හරි එක පැත්තකින් මේක විනය පැත්තෙන් ලොකු බරපතල ප්‍රශ්නයක්. මෙතන අපරාධ වෙන්න පුළුවන්, හොරකම් වෙන්න පුළුවන්. මේ දෙවෙනි කාරණේ තමයි එහෙම නෙමෙයි හරි හම්බ කරන්න ඕනේ කියන කාරණේ. කොහොම හරි හම්බ කිරීම නෙමෙයි, ණයට හරි නෙමෙයි හරි හම්බ කරන්න ඕනේ. මහන්සි වෙලා හම්බ කිරීම හරියට අගය කරන. ඒක අන්හරවත් ජීවිතයක ලොකු ලක්ෂණයක්. තමන් උපයන්නේ මහන්සි වෙහෙසිලා. ඒකේ තමන්ට සාධාරණ අයිතියක් තියෙනවා සැප විඳින්න. නැත්තම් ඒ සැප විඳින්නේ අසාධාරණ සැපයක්. සාධාරණ නෑ. ඒ සැපය දුකක් විදිහට තමන් යන තැනට එනවා. ඒතර දුකක් විදිහට යන තැනට එන්නේ නැති සැප තමයි ඔය පින් කිරීම තුළින් සිදුවෙන්නේ. හැබැයි ඉතින් මේක ඉවරයක් නැහැ. ඒ නිසා තමයි ඉවරයක් කර ගැනීම තමයි වටින්නේම කියන එක ඔන්න තේරෙන්නේ. ওই දෙකේම ඉවරයක් නැහැ. කනබොන එකේ ඉවරෙකුත් නැහැ. සාධාරණව ජීවත් වීම ඉවරෙකුත් නැහැ. කොච්චර උත්සාහ කළත් 100%ක් සාධාරණව ඉන්නත් බැ. ඉන්න බැරි වෙනකොට ඒ තමන් අතින් කෙරෙන අසාධාරණකම් වලට තමන්ට වන්දි ගෙවන්නත් වෙනවා. අරමේ පැත්තෙන් හරි, හර්ධ සාක්ෂිය පැත්තෙන් හරි, සමාජයේ පැත්තෙන් හරි මේ සියල්ලේ ආදීනව දැක්කහම ඇති වෙනවා මේක ඉවරයක් කර ගන්න ඕනේ. මේ ඉවරයක් කර ගැනීම තමයි ඔය මුක්තිය භාවනාව සංසාර විමුක්තිය ආර්ය මාර්ගයේ විදියට විස්තර කරන්නේ. ඉතින් මෙතෙන්ට තමයි එන්න ඕනේ. හැබැයි මේ හේම තුල අර දෙක අතහැරෙන්න බෑ. කියන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුබෝධේවා ඒවත් අවම මට්ටමකින් වෙනවා. සමාජයේ පැත්තෙන් වෙන්න තියෙන ඒවත් කිසියම් සෑහීමකටපත් වීම මට්ටමකින් වෙන්න ඕනේ. වැඩි තැනක් දෙන්නේ සංසාරේ අයිති. හොඳයි ආදරණීය හිතවතුනි, සල්යාන මිත්‍රේනි, අද සරල ජීවිතය පිළිබඳ වෛද්‍යතුමා මේ මාතෘකාව යෝජනා කරාම සරලව ජීවත් වෙමු කියා මම හරියට සතුටුනා. මොකද මේ කාලෙට හුඟක් වැදගත් කියලා හැමෝම කියනවා. මේ මාතෘකාව පවදටත් අදට නෙමෙයි, බැරි තැනකට ආවම නොවේ, පුළුවන් තැනකදී තමයි වැඩි වැදගත් වෙන්නේ සරලව සිටීම. ඉතින් ඒකම මේ හරවත් ජීවිතයක් මේකට එකතු කළා මාතෘකාවට. මොකද මේ සරල ජීවිතය ඇතුලේ හරයක් නැහැ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. යම් යම් දේවල් පුරවගෙන වැඩ වැඩි කරගත්ත ජීවිතේ තමයි බර වැඩි කියන්නේ. හරයයි බරයි දෙකක්. මේ හර බර කියලා අපි ගත්තාම ඒක මේ හරියට අර්ථකථනය කරගන්න ඕනේ. ඉතින් හරවත් ජීවිතයේ හරය වටිනාකම අපි දෙන්න ඕනේ ජීවිතේට. ඒක ලැබෙන්නේ එකක් ಗುಣධර්ම වලින්, අනිත් පැත්තෙන් මේ අවබෝධයෙන්. මේ වැඩසටහන අදත් මේ පැය දෙකකට ආසන්න කාලයක් වැඩසටහනත් සමග සජීවීව රැඳී සිටි ආදරණීය කල්‍යාණ මිත්‍රයන් හැමදෙනාටම කෘතවේදී වෙනවා. සජීවීව සම්බන්ධ වීම ගැන, ප්‍රශ්න ඇසීම ගැන, හිතන්ට බොහෝ මම්පෙත් විවර කිරීම ගැන. මේ 13 වෙනි වැඩසටහන සම්මාර බොහෝ දිනකින් ඇති මේ පෞද්ගලික වැඩසටහන 12යි. මේ 13ත් එක්කම දිගටම හැම මාසෙම එකතු වුණු ඒ අය අලුත් හිතවතුනි එක්කම වෛද්‍යතුමා කිව්වා වගේ මේ ප්‍රතිචාර ඉදිරිපත් කරන සියලුම දෙනාටයි බොහෝම පිං මේ වැඩසටහන සංවිධානය කරන ඉලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මී ඒ ස්වේච්ඡා සේවය හරි වටිනවා. හරවත් බොහෝම හරවත් සමාජ සත්කාරයක්, ආධ්‍යාත්මික සත්කාරයක් ඔබතුමන්ට මියංග මේ කරන්නේ. ඒ දේශනා මණ්ඩලයේ නැති වුණත් මේ තාක්ෂණික සහාය ලබා දෙමින්, අන්තර්ජාල පහසුකම් ලබා දෙමින්, උපකරණ ලබා දෙමින් ඒ අනුග්‍රහය දක්වන සෑම දෙනාම කෘතවේදීව සේවය කරනවා. ඒ වගේම කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මිත්‍රිගේන මහත්මයාණෙනි මා විරාජකාරී පැත්තෙන් බොහොම කාර්යබහුලයි. ඒ සමගම බොහෝ සමාජ සත්කාරයන් හිතබතුමාය දෙනවා. ඒ සියල්ල අතර මෙහෙම පැය දෙකක් වෙන් කිරීම හරි වටිනවා. ඒක බොහොම හරවත් දෙයක්. අර කරන සේවාවනුත් හරවත්, ඊට වැඩිය හරවත් ඇති. නමුත් මේ වෙන් කිරීම අපි හැම දෙනාටම හරි වටිනවා. ඒ ගැන ඔබතුමාට විශේෂයෙන් කෘතවේදී වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මීළඟ වැඩසටහනකදී බොහෝ විටේ ජූලි මාසයේ පළවෙනි සෙනසුරාද වෙන්න පුළුවන් ඊළඟ සංගීත වැඩසටහන. ඒ වැඩසටහනකින් හමු වෙනතුරු සෑම දිනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.